දැන් කවුරුත් තැන්පත් වෙන්න පැය දෙකක් විතර ධර්ම සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අහලා තියෙන නොයෙකුත් විවිධ ප්‍රශ්න ලිඛිතව පුළුවන් තරම් අපි ඒ ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් පැය දෙකකට විතර පස්සේ 3:00 කාලට විතර මේ ධර්ම සාකච්ඡාව අවසන් කළා. යම් යම් අයට දුර පළාත් වලට යන්න තියෙන නිසා අවස්ථාව ලබා ගන්නත් වෙනවා. ඉතින් ඒක නිසා මුලින්ම නිවේදන කීපයක් කරන්න තියෙනවා. ඒක නිසා පළමු කොටම මේ 20 වෙනිදා මැයි මාසේ 20 වෙනිදා ඉඳන් 27 වෙනිදා දක්වා දවස් 7ක භාවනා වැඩසටහනක් තියෙනවා මීරිගම. ඒකට දැනට 215ක පමණ පිරිසක් නම් දීලා තියෙනවා. ඒ නිසා ඊට වඩා අමතරව පිරිසක් නම් නැති පිරිස පැමිණීමෙන් වළකින්න කියලා කියනවා. මොකද අපිට 200කට වඩා පහසුකම් ලැපයන්න අමාරුයි. ඒක පළවෙනි කාරණේ. නමුත් උදේ ඇවිල්ලා හවස යන්න පුළුවන් කට්ටිය ඉන්නවා නම් මීරිගම වරකපොල කිට්ටුව ඒ අයට පැමිණෙන්න පුළුවන්. සීමාවක් නැහැ. ඒ අයට ඕන අවස්ථාවක පැමිණිලා උදේ පාන්දර පැමිණිලා හවස යන්න පුළුවන්. ඊළඟට 13 වෙනි සෙනසුරාදා අද 10:00 13 වෙනි සෙනසුරාදා තියෙනවා කළුතර පයාගල හවසරුවේ 2:30 ධර්ම දේශනාවක් පයාගල ඒ විහාරස්ථානයේ. ඊළඟට 14 වෙනි ඉරිදා හවස 2:00 මහනුවර පේරාදෙණියේ ධර්ම දේශනාවක් තියෙනවා. ඒකට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම 16 වෙනි දා අඟහරුවාදා වේයන්ගොඩ අර තක්ෂිලා කියන ශාලාවේ ධර්ම දේශනාවක් තියෙනවා හවස 2:00 හෝ 3:00. ඒකටත් පින්වත් පිරිසට සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ජුනි මාසේ භාවනා වැඩසටහන් දෙකක් තියෙනවා. එකක් මීරිගම 17 වෙනි සෙනසුරාදා ඉඳන් 23 වෙනිදා දක්වා. ඊළඟට දෙවෙනි භාවනා වැඩසටහන හිසිම්බැස්සගල ජුනි මාසේ 27, 28, 29, 30 ජූලි 1-2 දිනයන් තියෙන්නේ. මේ භාවනා වැඩසටහනට දැනටමත් හිසිම්බැස්සගල ඒ නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා හිසිම්බැස්සගලින් ඒ ප්‍රදේශයෙන් 800ක් විතර සහභාගී වෙනවා. මේ ප්‍රදේශයනුත් තව 1250ක් 1500ක් අතර ගානක් ප්‍රමාණයකට පහසුකම් දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා මොකද ජලය සහ මේ වැසිකිලි ගැසිකිලි වල ප්‍රශ්නයක් තියෙන නිසා බොහොම ටිකක් සීමා කරන්න වෙලා තියෙනවා. 2500කට වඩා උපරිම ප්‍රමාණයකට පහසුකම් සපයන්න අමාරුකම් තමයි. ඉතින් ඒක නිසා ඒ පින්වතුන්ට මීරිගම තියෙන ඒ භාවනා වැඩසටහන් වලට සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. අර දෙවන තුන් වෙන අර යන අය සමහර විටක පිටතැන් වල පහසුකම් තියෙනවා නම් සිම්බැස්සකල ධර්ම දේශනාවට භාවනා වැඩසටහනට සහභාගී වීම වරදක් නැහැ. ඒකට සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේ ලබන මාසෙත් මහරගම සහ අර බණ්ඩාරගමත් ධර්ම දේශනා දෙකක් තියෙනවා මහනුවරත්. ඒවා ලබන පෝය වෙනකොට ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. හොඳයි, එහෙනම් දැන් මම කල්පනා කරන්නේ අපි වෙන අනිකුත් වැඩ කටයුතු දැන් නවත්තලා මේ ලිඛිතව ලැබිලා තියෙන ප්‍රශ්න රාශියක් තියෙනවලු පුළුවන් තරම් ඉක්මනට පුළුවන් තරම් විග්‍රහ සහිතව හේතුඵල ධර්මයට අදාළව ණය විනයට ගැළපෙන ආකාරයට මේ ප්‍රශ්නවලට උත්තර දෙන්නට උත්තර සපයන්නට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපේ සුමින්ද සිරිසේන මහත්මයා හොරණ තක්ෂිලා මධ්‍ය මහාවිද්‍යාලයේ ගුරු ආදිගුරු ශිෂ්‍යංගමේ සභාපතිතුමා දැන් මේ ප්‍රශ්න විචාරණය ඇති.
ගරුතර අනුබුදු මහරහත් අරිහත් උතුමාණන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් විසින් ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කරන ලද ප්‍රශ්න මෙතෙන් සිට ඔබ වහන්සේට ඉදිරිපත් කිරීම සඳහා මට අවසර දෙන්න. ගරුතර ස්වාමින් වහන්ස, අනුමාන දැනුමින් ධර්මයේ දේශනා කිරීම නුසුදුසු නම් අපේ පන්සල්වල හාමුදුරුවරුන්ට ඇත්තේ අනුමාන දැනුමක් නොවේද? එහි දෙවැනි ප්‍රශ්නය, ඔබ වහන්සේගෙන් අප ඉගෙන ගන්නා දහම් කරුණු අප තවත් පුද්ගලයින්ට කියා දීමද සුදුසු ක්‍රියාවක් වන්නේ නැති නේද?
ඔව්, දැන් බුදුහාමුදුරුව කිව්වා ඥානතෝ පස්සතෝ අහං ඛයානං වදාම් කියලා. න අඥානතෝ න අපස්සතෝ කිව්වා. ඉතින් ඒක නිසා මේක දෙකක් තියෙනවා. ඥානතෝ කියන්නේ දැනුම, පස්සතෝ කියන්නේ දැක්ම. බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කළා, යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති, යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා. ඉතින් ඒක නිසා පස්සති කිව්වේ පසක් කොට දැකීම. මේ ධර්මය දැනීම ඕන කෙනෙකුට ලබා ගන්න පුළුවන් පොතකින්, පතකින්, ඒ වගේම ටියුෂන් කඩේකින් කාගෙන් හරි අහලා, නොයෙකුත් ආකාරයෙන් රේඩියෝ එකකින්, ගුවන් විදුලියකින්, රූපවාහිනියකින් යම් දැනුමක්, උගත්කමක් ලබා ගන්න පුළුවන්. ඒක තමාට ගලපා බලා අන් මේ අනුමාන ඥානයෙන් එහාට ගිය ප්‍රත්‍යක්ෂ ඥානයක් තියෙන්න ඕන. මේ නිවන පිළිබඳ විග්‍රහය දැනුමෙන් පමණක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැක්මක් නැතුව විග්‍රහ කිරීම වැරදි බව බුදුහාමුදුරුවෝ නොයෙකුත් තැන්වල දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ දහම් දැනුමක් ලබාගෙන ඒ දහම් දැනුම ප්‍රත්‍යක්ෂ ඥානයෙන් තමාට ගලපා බලා මේ ධර්මයේ දැක ගන්න ඕන. ධර්මයේ තුලින් දැකීමක් ලබා නොගත්තොත් ඒ පුද්ගලයා අනුමාන ඥානයෙන් පමණයි මේ ධර්ම දේශනා කරන්නේ, ප්‍රත්‍යක්ෂ ඥානයක් නැහැ. ඒ නිසා අනුමාන ඥානය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නිවන් දකින්නට තව කෙනෙකුට පරතෝඝෝෂික ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ. ඒ වගේම සම්මා දිට්ඨියටපත් වෙන්නත් බාධකයක් තියෙනවා. ඊටත් වඩා දරුණු එහෙම නැත්නම් අයහපද්දේ තමයි අනුමාන ඥානයෙන් යමක් දේශනා කරලා අනික් මිනිහම අතරමං කළොත්, අපහසුවටපත් කළොත්, අසරණ තත්වයටපත් කළොත් අර අත්තතාපන පරත්තතාපන කියන පාපයක් සිදු වෙන බව බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කළා මේ ධර්මය අනුමාන ඥානයෙන් දේශනා කරන්න එපා, ප්‍රත්‍යක්ෂ ඥානයෙන් පසක් කොට දැකගත්තට පස්සේ පමණක් තවත් කෙනෙකුට මඟ කියා දෙන්න, ප්‍රකාශ කරන්න, දේශනා කරන්න කියලා. ඉතින් ඒක නිසා මේක ඕනෑම කෙනෙකුට තමන් තුළින් දැක ගන්න පුළුවන් මේ ධර්මඥානයක් ඇතුව යථාභූත ඥාන දර්ශනයක්. ඉතින් ඒක නිසා මේක නිවන් දකින්නවා කියන එක දැක්මක් මිසක් දැනුමකින් කරන්න පුළුවන් බාක් දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා මේ නිවන් දකින්න මාර්ගය දැක නොගත් කෙනෙකුට අනුමාන ඥානයක් මිසක් ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇත්තේ නැහැ. මේක හරියට උදාහරණයකුත් දීලා තියෙනවා. යම් කිසි කෙනෙක්, අපි අද උදාහරණයක් කියතොත්, අපි හිතමු යම් කිසි කෙනෙක් කොළඹ නගරයට යන පාර මාර්ගය කියනවා, කොළඹ ගැන විග්‍රහයක් කරනවා. කොළඹ යන හැටි තව කෙනෙක්ගෙන් අහලා එක්ක පොතකින් පතකින් බලලා ඒ කොළඹට යන පාරු කොළඹ හැටි මේවා විග්‍රහ කරන්න පුළුවන් කෙනෙකුට ඒක අනුමාන ඥානයක්. ඒ පුද්ගලයා කොළඹට ගිහිල්ලා නැහැ, කවදක්වත් දැකලා නැහැ. නමුත් අරහන්දීන් හැරෙන්න ඕන, මේ හන්දීන් හැරෙන්න ඕන, මෙතනින් යන්න ඕන, අතෙන්ට යන්න ඕන, මෙහෙම කියන්න පුළුවන්. මොකද ඒක දැනුමේ. නමුත් අර මේ අහගත්ත දේ, දැනගත්ත දේ යම් කිසි කෙනෙක් කොළඹ ගිහිල්ලා නියවැරදි ආකාරයට අත්දැකීම් ලැබුවොත් විතරයි ඒ පුද්ගලයාට ප්‍රත්‍යක්ෂ ඥානයෙන් කියන්න පුළුවන් මේ කොළඹ මේ තැන්වල මේ දේවල් තියෙනවා, මේ සිදුවෙනවා කියලා, මේ හන්දියෙන් හැරෙන්න ඕන මෙහෙමයි කියලා. ඉතින් ඒ වගේ මේ නිවනට විග්‍රහ කරපු මාර්ගයත් ප්‍රත්‍යක්ෂ ඥානයෙන් දැකගත යුතු දෙයක්, දැනගත යුතු දැනීමක් අවශ්‍යයි. හැබැයි දැක්මක් නැතුව ඒක අනුමානයක් පමණයි. ඒ නිසා ප්‍රත්‍යක්ෂ ඥානයෙන් මිසක් නිවන් මඟ තවත් කෙනෙකුට දේශනා කිරීම සුදුසු නැති බව බුදුහාමුදුරුවෝ දේශනා කළා.
අවසරයි ගරුතර අරහතුන් වහන්ස, මගේ නම මනෝරි. මට අද දින මම අද දින ප්‍රථම වතාවටයි මෙම ස්ථානයට පැමිණියේ. ස්වාමින් වහන්ස, මට කාලයක සිට විසඳා ගැනීමට නොහැකි වූ ප්‍රශ්නයක් තියෙනවා. ගම්පහ ප්‍රදේශයේ ස්ථානයකට කුරුණෑගල ප්‍රදේශයේ සිට පැමිණෙන කාන්තාවක් විසින් එම ස්ථානයේ බණ කියනවා. භාවනා වැඩසටහන් පවත්වනවා. එම භාවනා වැඩසටහන් වලට රටේ බොහෝ ප්‍රදේශවලින් සෙනඟ පැමිණෙනවා. එම ශාලාවට රුපියල් 7000ක් දිනකට ගෙවිය යුතු බව ඒ මිනිස්සු දන්නවා. ඒ අයගෙන් ඒ බණ කියන ශාලාවට කියලා දිනකට රුපියල් 600ක් එක් අයෙකුගෙන් අය කරනවා. රුපියල් 400ක් එක් අයෙකුගෙන් අය කරනවා. දිනකට සෙනඟ 450ක් පමණ එම ස්ථානයට බණ අහන්න එනවා. ඒ අයට මේ කාන්තාව කරන්නේ ව්‍යාපාරයක් බව කීවත් වැටහෙන්නේ නැහැ. ස්වාමීන් වහන්ස, කාන්තාවක් බණ කියන එක නුසුදුසුද? මුදල් අය කර බණ විකුණගෙන කන එක නවත්තන්න කල යුත්තේ කුමක්ද?
ඒක ඉතින් මට මොකක්වත් කියන්න බෑ. කාන්තාවක් බණ කියන එක වරදක් නැහැ. නමුත් කියන්නේ බණ නම්. බහ කියනවා නම් ඒක වරදක්. හැබැයි කියන කෙනාට ඒකේ වරද, ඒකේ කර්මය උරුමයි. ඉතින් ඒක නිසා බණ කියන්නේ භව නසන දේ. භව කියන්නේ රාග භව, ද්වේෂ භව, මෝහ භව කියන කෙලෙස් භව නසන ධර්මයක් දේශනා කරනවා නම් ඒක බුදුබණ. නමුත් ඒ විදිහට රාග භව, ද්වේෂ භව, මෝහ භව ලෝකේ හදන බණ කියනවා නම් ඒක බහ. ඒක බහ මිසක් බණ නෙමෙයි. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මුදල් ප්‍රතිලාභයක් ලබන්න දේශනා කරනවා නම් චීවර පිණ්ඩපාත සේනාසන භව භව හේතු නිසා ධර්මයේ දේශනා කරනවා නම් ඒක බුද්ධ ධර්මයට ගැළපෙන දෙයක් නොවන බව කින්ත සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලිව තියෙනවා දේශනා කළා. ඒ වගේම සතර මහා ප්‍රදේශවල මේක දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක මිනිස්සු නමුත් මේ බණ අහන්න නැති නිසා, ධර්මයේ නැති නිසා ඕවගේ තැන් වලටත් යනවා. ඉතින් ඒක වළක්වන්න අපිට බෑ. ඒ පුද්ගලයෝ සමහරට එක දවසක් ගිය එක්කෙනෙක් මේක ධර්මයේ නොවන බව දැනගත්තාම ඊට පස්සේ යන එකක් නෑ. නමුත් යම් කිසි කෙනෙක් කොහේ හෝ තැනක මුදල් ගාණක් අය කළා, අඩු ගාණේ කෑම දෙන්න කියලා හරි මුදලක් අය කළා, මේ වගේ ධර්ම දේශනාවක් කරනවා නම් ඇතුල් වෙන මිනිහෙකුගෙන් ගාණක් ගන්නවා නම් එතන ව්‍යාපාරයක් තියෙන බව ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා කිසිම ආකාරයක මුදලක් අය කරනවා නම් ගාණක් කියලා තියෙනවා නම් ඒක ව්‍යාපාරයක් මිසක් ඒක නිවන් දකින ධර්මයක් වෙන්නත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තම තමන් නැනපමණින් මේක තේරුම් ගත යුතුයි. මේ වගේ ප්‍රශ්න මං හිතන්නේ ඉදිරියට මේවා එච්චර ධර්මයට ගැලපෙන ප්‍රශ්නක් නොවන බව තේරුම් ගත යුතුයි.
ගරුතර අරහතුන් වහන්ස, බොහෝ දෙනා දෙවියන්ට සහ මළගිය ඥාතීන්ට පින් දීමේදී අත් දෙක වකුටු කර පපුව ප්‍රදේශයට පහත් කර ගාතාවන් කීමේ යම් කිසි අර්ථයක් තිබේද? කරුණාවෙන් පහදා දෙන්න.
ඔව්, ඒකේ ලොකු අර්ථයක් තියෙනවා. අපි දැන් මේ පරදත්තූප ජීවීන්ට එහෙම නැත්නම් සියුම් ශරීර තියෙන භූතයන්ට, ප්‍රේතයන්ට, දෙවි දේවතාවුන්ට, රූපී බ්‍රහ්මයන්ට, පරදත්තූප ජීවීන්ට මේ වගේ අයට අපි පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන. අපි ඒ සඳහා තමාවය එත්තාවතා චම්මේහි සම්බදම් පුණ්‍ය ගාථාවේ වගේම ඉඩම් මේ ඥාතීනං ඕතු මේ වගේ ගාථාවන් කියලා අපි පින් දෙනවා, පින් පවරනවා, පින් අනුමෝදන් කරනවා. දැන් මිනිසෙක් හැටියට, මිනිහෙක් හැටියට අපි මෙහෙම එකපාරට ඇඟිලි දික් කළා මේ වගේ අංජලීකරණය කරපු ගමන්ම මේ මුළු ශක්තියම මේ පුද්ගලයාගේ තුල තියෙන අර මානසික ශක්තිය කිරණ ශක්තියක් හැටියට මේ ඇඟිලි අගින් තමයි කිරණ ධාරාවක් පිට වෙන්නේ. ඒ නිසා මේ ඇඟිලි දික් කර ගමන්ම බොහොම බලවත් කිරණ ධාරාවක් පිට වෙනවා මේ ඇඟිලි 10යි. ඒ වගේම අර පුද්ගලයාගේ හිතේ රාගයෙන්තර ද්වේෂයෙන්තර මෝහයෙන්තර පිරිසිදු සිතක් තියෙනවා නම් තුන් සිත පහදා ගත්තා නම් ඒ කිරණ ශක්තිය බලය තවත් වැඩි වෙනවා. මේ කිරණ ශක්තිය දරා ගන්න බෑ මේ සියුම් ශරීර තියෙන භූත ප්‍රේත දෙවි දේවතා අරූපී රූපී බ්‍රහ්ම දෙවියන්ට මේ වගේ සියුම් ශරීර තියෙන. ඒ නිසා අපි මේ පරදත්තු ජීවීන්ට භූතයන්ට ප්‍රේතයන්ට ඥාතීන්ට මේ වගේ මිය පරලෝකී අයට මෙහෙම පින් අනුදෙන පින් අනුමෝදන් කරනකොට පින් දෙනකොට පින් පවරනකොට මේ ඇඟිලි මෙහෙම නවලා පින් දෙනකොට ඒ අයට ඒ අර කිරණ ශක්තිය ලැබෙන්නේ නැති නිසා ඒ කිරණ ශක්තියෙන් බාධාවක් නොවන නිසා පින් දෙන්න පින් පවරන්න පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒ වගේම අපි මෙහෙම ඇඟිලි ටික් කළා මේ අපි වන්දනා කරලා මේ වගේ කටයුතු කරන්න ඕන ජීවමානව ඉන්න ජීවත්ව ඉන්න වැඩිහිටියන්ට ගුරුවරුන්ට මෞදි මව්පියන්ට ගුරුවරුන්ට ඒ වගේම යම් ජීවමානව ඉන්න ඕලාරික වශයෙන් ශරීර තියෙන පුද්ගලයන්ට ඒ මිසක් දෙවියන්ට දේවතාවුන්ට භූතයන්ට ප්‍රේතයන්ට හෝ යම් වෙන කෙනෙකුට සියුම් ශරීර තියෙන ඕපාතික උපන් කෙනෙකුට මේ වගේ ඇඟිලි ටික් කළා පින් දෙන්නට පින් පවරන්නට හොඳ නෑ. එහෙම එයාට පින් ගන්න බෑ. මේකට හේතුව අර කිරණ ශක්තිය බලවත් වෙන තරමට එයාට ඒ පින් ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. ඒකයි මේකට හේතුව.
ගරු අරහතුන් වහන්ස, සම්මා සමාධිය කාරුණිකව පැහැදිලි කර දෙන්න. එහි දෙවනි කොටස, අරිය ධ්‍යානයන් හා අනරිය ධ්‍යානයන් වශයෙන් දෙකක් තිබේදයි කාරුණිකව පැහැදිලි කර දෙන්න.
දැන් පළවෙනි ප්‍රශ්නේ සම්මා සමාධි. සමානයි සම්මාපත්ති. සං කිව්වේ රාගය, ద్వේෂය, මෝහය. මා කිව්වේ සහමුලින්ම මිදී නිදහස්ව. රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් සහමුලින්ම මිදී නිදහස්ව ලබන සම්මාපත්තියට කියනවා සම්මා සමාධිය කියලා. නමුත් සමාධි තියෙන්න පුළුවන් මිත්‍යා සමාධි, ලෞකික සමාධි, අනාර්ය සමාධි, චේතෝ විමුක්තිය වගේ සමාධි තියෙන්න පුළුවන්. සමාධි තියෙනවා නොයෙක් ඒවා. නමුත් සම්මා සමාධිය කිව්වහම රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර සම්මාපත්තියටපත් වීමයි සම්මා සමාධිය. මේ සම්මා සමාධිය ලැබෙන්නේ නැහැ සම්මාදිට්ඨියටපත් නොවූ කෙනෙකුට ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන යම් තේරුමක් නැති කෙනෙකුට මහාචත්තාරික සූත්‍රයේ මේක පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ සම්මා සමාධිය සමානයි සම්මාපත්තියට. සම්මාපත්තිය ආර්ය ධානයක් ලැබූ කෙනෙකුට විතරයි තියෙන්නේ සම්මා සමාධිය. ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ වූ කෙනෙකුට පමණයි තියෙන්නේ. ඒ අනුව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් බලවත්ම දේ තමා සම්මා සමාධිය. සම්මා සමාධියෙන් පස්සේ සම්මා ඥාන කියන නවාංගයේ සමන්නාගතෝ, ඒ වගේම සම්මා විමුක්ති කියන අරහත් තත්ත්වයට පත් වෙන මේ විමුක්ති ඥාන දර්ශනය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා සම්මා සමාධිය එකක්, සමාධිය අනාර වෙන්න පුළුවන්, ඒක රූපී අරූපී වෙන්න පුළුවන්, අනාර්ය ආන්න පුළුවන්. ඒවා අනාර්ය සමාධි. ලෝකයේ ඕන කෙනෙකුට ලෞකික සමාධි, අනාර්ය සමාධි තියෙන්න පුළුවන්. නමුත් ආර්ය සමාධි තියෙන්නේ එකයි, ඒක තමයි සම්මා සමාධිය.
ගෞරවණීය අරහතුන් වහන්ස, කරුණා රාහුල භාවිතෝ බහුලී කතෝ යන තැන ඇති කරුණා යන පදයත්, මෙත්තා කරුණා මුදිතා යන තැන ඇති කරුණා යන පදයත් එකක්මද? වෙනස පහදා දෙන්න.
දැන් ඔතන හොඳට බලන්න, මහා රාහුලෝවාද සූත්‍රය අරගෙන කරුණා නෙමේ තියෙන්නේ. තියෙන වචනේ මොකද්ද? කරුණං හිතේ රාහුල කරුණා. තියෙන්නේ මොකද්ද? කරුණං. මේ දැන් අපි දැන් ඔය හාමුදුරුව එහෙම වණ කියනකොට කරුණා සීතල හදයන් අරවා මේවා කිව්වට මේකේ තියෙන්නේ කරුණං. මොකද්ද තියෙන වචනේ? කරුණං රාහුල භාවනං භාවයතෝ කරුණං හිතේ රාවුල අර විහේසා සෝ පහිසති කියලා තියෙන. ඉතින් ඒක නිසා මේක මහා රාවුල වාද සූත්‍රයේ මේ ද්වතාවේ තියෙනවා. කරු කියන්නේ බාධක. මොකට බාධකද? නිවනට. කාගේ නිවනටද? තමන්ගේ සහ අනුත් අනිකුත් තවත් බාහිර කෙනෙකුගේ. තමන්ගේ හෝ අනුන්ගේ හෝ නිවනට බාධක නම් ඒවා කරු. ඒවා නම් කියන්නේ නැති කිරීම, ඒවෙන් මුදවා නිදහස් කිරීම. ඒක තමයි විහේසා. ඒ නිසා මේ විහේසා පහිස්සති කිව්වහම අර විහේසා කියන්නේ බේස කිරීම, බාධා කිරීම, අවහිර කිරීම, අපහසුතාවයන් පත් කිරීම, නිවන මගහැරීම, නිවන වැහිම කියන එකයි විහේසා. ඉතින් ඒක නිසා මේ කරුණං කියන එක කරුණා කරගෙන දැන් අද මේක වචනේ අර කරුණං කියන බිඳුව වෙනුවට කරුණා කියලා මේක අද සිංහල බුද්ධාගමට පරිවර්තනය කරනකොට අර කරුණං කියන එක කරුණා කියලා පරිවර්තනය කරලා තිනවා. ඒක වැරදි. ඒ නිසා මාගදී භාෂාවේ කොහේවත් බුදුහාමුදුරන්ගේ දේශනේ නම් කරුණා කියලා එකක් නැහැ, කරුණං. එනිසා මෙත්තා, කරුණං, මුදිතා, උපේක්ඛා කියන හතර බ්‍රහ්ම විහරණේ තමයි මහා රාහුල වාද සූත්‍රයේ ඉතාම පැහැදිලිව පිරිසිදුව මාගදී භාෂාවේ මේක දේශනා කරලා තිනවා. මේ කරු කිව්වේ බාධක, නං කිව්වේ නැති කිරීම.
ගෞරවනීය අරහතුන් වහන්ස, එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනාවකදී සන්තුට්ඨි පරමන්දනං යන ගාථා පහටය හිතේ සතුට පරම ධනය ලෙස විග්‍රහ කළා. එය නිවැරදිද? එසේ නැත්නම් සන්තුට්ඨි පරමං ධනං යන ගාථා පාඨයේ තේරුම පහදා දෙන්න.
බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ කොහේ හරි සංකීර්ණ වචනේ තියෙනවා නම් රාගය, ద్వේෂය, මෝහය. තුට්ටි කියන්නේ තුරන් කිරීම, තුනී කිරීම, ඉවත් කිරීම කියන අර්ථය. ඒ නිසා මේ හිතේ උපදින රාගය, ద్వේෂය, මෝහය කියන කළු ධර්ම, කෙලෙස් ධර්ම, කිලුටු ධර්ම තුරන් කිරීම, තුනී කිරීම, ඉවත් කිරීම තමයි අර සන්තුට්ටි පරමං ධනං කිව්වේ නිවනට උපකාර වන ආකාරයට. ඒ මිසක් දැන් ඔය සතුට කියන එක ඕන කෙනෙක් ප්‍රියදේ රාගයෙන් අල්ලගත්තාම සතුටක් තියෙනවා. මේ සතුට විනාඩියයි දෙකයි, තප්පරයි දෙකයි තියෙන්නේ. ඒක විපරිණාමයට පත් වුණා. මේ අල්ලගත්ත පංචස්කන්ධයේ උපාදානය කරගත්ත ඒ සතුට විනාඩියෙන් දෙකෙන් මොකද වෙන්නේ? අන්‍යතාභාවයට පත් වෙලා, විපරිණාමයට පත් වෙලා, සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනාභාව. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ කියපු ධර්මය ඔය හාමුදුරුවෝ මේ වගේ පද පරම ලෙස පරිවර්තනය කළා, මිනිසුන්ගේ නිවන වහනවා. ඒක තමයි ආගම කියන්නේ.
ගරු අරහතුන් වහන්ස, ආදී නව යන්නේහි අර්ථය පැහැදිලි කර දෙන්න.
ආදී නව කිව්වේ අවස්ථා නමයක් තියෙනවා. සම්භවං කියන සංඛ්‍යන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. භවං කියන්නේ බීජ, කර්ම බීජ, විඥාන බීජ, උප්පත්ති බීජ. සකස් වෙන්නට පෙර අවස්ථා නමයක් මේ හිතේ ක්‍රියාත්මක වෙනවා. මේ අවස්ථා නමයටම කිව්වා ආදී නව කියලා. එතකොට මේක පටිච්චසමුප්පාද විග්‍රහය තමයි. මේ ආදී නව අවස්ථා විග්‍රහ කරලා තියෙන්නේ. ඒක කුසල මූල පටිච්චසමුප්පාදෙත් ආදී නව තියෙනවා. ඒ වගේම අවිද්‍යා මූල පටිච්චසමුප්පාද ධර්මෙත්, ඒ වගේම නිරෝධ පටිච්චසමුප්පාද ධර්මෙත් ඔය ආදී නව අවස්ථා විග්‍රහ කරලා තියෙනවා. මේ සම්භවං කියන්නේ සම්භූතං කියන්නේ හේතුන් පටිච්ච සම්භූතං. ඒ හේතුවක් පටිච්ච වෙලා සම්බිහි වෙන්නට පෙර, නැවත අලුතෙන් රාගයක්, ද්වේෂයක්, එහෙම නැත්නම් අනුසය උපදින්නට පෙර අවස්ථා නමයක් පහු කරන්න තියෙනවා. පටිච්චසමුප්පාද ධර්මයේ අවිද්‍යා මූලෙන් මේක විග්‍රහ කරලා තියෙනවා. අවිද්‍යා කියන එක තමයි පළවෙනි අවස්ථාව, සංකාර දෙවෙනි අවස්ථාව, විඥාන තුන්වෙනි අවස්ථාව, නාම රූප හතරවෙනි අවස්ථාව. එවගේම සම් සලායතන පස්වෙනි අවස්ථාව පස්ස සම්පස්ස හයවෙනි අවස්ථාව වේදනා හත්වෙනි අවස්ථාව තණ්හා හටවෙනි අවස්ථාව උපාදාන නවවෙනි අවස්ථාව උපාදාන පත්‍යා සම්භවංති කියන නම්වෙනි අවස්ථාව. ඒ නිසා මේ අවස්ථා නම් මේ සම්භවං කියන එකට පෙර අවස්ථා නමයකදී මේ කර්ම බීජය සකස් වෙන අවස්ථා පදනම පරිසරය සියලු දේ හිතක සකස් වෙනවා. ඒ වගේම කුසල මූල පටිච්චසම්පාද ධර්මයේ ඔය අවස්ථා නමෙම විග්‍රහ කරලා තියෙනවා අර විභංග ප්‍රකරණේ පැහැදිලිව පච්චා උද්දේශේ.
ගෞරවණීය අරහතුන් වහන්ස, අදුක්ඛම අසුඛ වේදනාව උදාහරණයක් දක්වමින් පැහැදිලි කර දෙන්න.
අදුක්ඛම අසුඛ වේදනාව කියන්නේ අර මම උදේ කිව්වනේ අර මාණේ ගේට්ටුවක් එහෙම නැත්නම් කේක් කෑල්ලක් කෑම, මෙතන තමයි දැන් අපි මනිනවා තමන්ට ප්‍රිය දේ සහ අප්‍රිය දේ. එහෙම නැත්නම් රාගයයි ද්වේෂයයි අතර දෙකක් හිතේ ඇති වෙනවා. ඒක තමයි අදුක්කම අසුඛ. මේක තමයි මානය සංසන්දනය කිරීම නිසා ඇති වෙන දෙයක්. ඉතින් ඒක නිසා මේ අදුක්කම අසුඛත් ආමිෂ සුවයක්. මේක නොමැන්නොත් හිත උපේක්ෂා තත්වයෙන් පිරිසිදු වෙනවා. ඉතින් ඒක නිසා අර ප්‍රිය දේට ඇලීම කියන සෝමනස්ස බවත් අප්‍රිය දේට ගැටීම කියන දෝමනස්ස බවත් ප්‍රියාප්‍රිය අතර මැනීම කියන අදුක්කම අසුඛ බවත් තුනම ආමිෂ වෙන්න පුළුවන්, එක්ක නිර්ආමිෂ වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ආමිෂ වුණොත් රාගයේ ද්වේෂයේ මෝහයේ උපදිනවා, නිර්ආමිෂ වෙන්න නම් ආනපාන සති සමාධියේ පිහිටලා නොඇලී නොගැටී මුලා නොවී කටයුතු කළොත් ඒ සුවය තියෙනවා. ඇයෙන් ලස්සන දෙයක් දැක්කාම ඒ වගේම දුකක් තියෙනවා, අදුකම අසුකක් තියෙනවා. හැබැයි එතන නිර්ආමිෂයි ආමිෂ සුවයක් නැහැ, ආමිෂ දුක්ඛයක් නැහැ, ආමිෂ අදුක්කම අසුක නැහැ. ඉතින් ඒක නිසා මේක තේරුම් ගන්න ඕනේ. අර ප්‍රියදේ පිනවා පිනවා ඒකට මතු මතු තැලි තැලි තැදුනොත් තමයි ආමිෂ සුවයක් වෙන්නේ. ඒක පිනවා පිනවා විනවා විනවා මතු මතු සංසන්දනය නොකළොත් ඒක නිර්ආමිෂ සුවයක් වෙනවා. ඒ වගේමයි සුඛ දුක්ඛ අදුක්ඛම අසුඛ තුන් අවස්ථාවේදීම මේ පෘථග්ජන පුද්ගලයෝ සුව නම් ඒක විඳවා විඳවා පිනවා 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 ආස්වාදයක් ලබනවා, දුක නම් ඒක විඳවා විඳවා එතෙන්දි ආස්වාදයක් ලබනවා. ඒ වගේම අදුක්ඛම අසුඛ මන මන ආස්වාදයක් ලබනවා. මේක නිසා තමයි ආමිෂයක් බවට පත් වෙන්නේ. පිනවා පිනවා කටයුතු කිරීම අත්හැරියාම මේක නිර්ආමිෂ වෙනවා. විඳවා විඳවා මේ චේතනා පැවැත්වීම නැවැත්තුවාම මේක ආමිෂ නිර්ආමිෂ වෙනවා. ඒ වගේම මනින්නේ නැති වුණාම, මානයක් නැති වුණාම උපේක්ඛා සිතින් කටයුතු කරනකොට ඒක අදුක්ඛම අසුඛ හැබැයි නිර්ආමිෂයි. ඉතින් ඒක නිසා මේක පුද්ගලයාගේ හිතේ ඇති වෙන දෙයක්. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් බලන දකින අහන විඳින සියලු දේවල් වලට මේ තත්ත්වය තියෙනවා. මේ තුන තියෙනවා. වේදනාව තුන් ආකාරයි, එක්ක සුඛ, එක්ක දුක්ඛ, එක්ක අදුක්ඛම අසුඛ. ඒක ආමිෂ වෙන්නේ අර වැරදි සංචේතනා පැත්ත, ඒක නිර්ආමිෂ වෙන්නේ ඒව උපේක්ෂාසිතින් ඒක මනින්නේ නැතුව විඳවන්නේ නැතුව පිනවන්නේ නැතුව කටයුතු කිරීම නිසා.
කරුතර අරහතුන් වහන්ස, කිසියම් දිනක බුදු පියාණන් වහන්සේගේ සියලුම ශාරීරික ධාතුන් එක තැනකට රැස් වී බුදු පියාණන් වහන්සේගේ රූපේ මැවි ධාතු පරිනිර්වාණය සිදුවෙනවා යයි පවතින මතය සත්‍යයක්ද?
ඔව්, එහෙම එකක් මේ අනාගත වංශ දේශනාව කියන පොළොන්නරු යුගයේදී ලියලා තියෙන පොතක්. බුදුහාමුදුරුවෝ දේශනා කළ දෙයක් නෙමේ, මහා ප්‍රඥන් වහන්සේලා දේශනා කරපු දෙයක් නෙමේ. නමුත් පොළොන්නරු යුගයේදී ලියපු අනාගත වංශ දේශනාව කියන එකේ තියෙනවා, එහෙම පොතක් තියෙනවා, මේ ලංකාවේ තියෙනවා. ඒ පොතේ තියෙනවා මෙන්න මෙහෙම, යම් කාලයක් අවසානයේදී මේ බුද්ධ කල්පය අවසානයේදී ඒ ගෞතම බුදුපියාණන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා ඒ බුද්ධත්වයට පත් වූ ජයශ්‍රී මහබෝධිය ගාවට එකතු වෙලා මේ ජයශ්‍රී මහබෝධිය අසලදී බුදුරුවක් මැවිලා විනාඩියක් පමණ පැවතිලා ඒ සියලු ධාතුන් වහන්සේලා අන්තර්ධානය වෙනවා කියන එක අනාගත වංශ දේශනාවේ යම් කිසි කෙනෙක් ලියලා තිනවා. නමුත් මේ බුද්ධත්වයට පත් වූ ජයශ්‍රී මහබෝධිය ගාවදී මේක සිද්ධ වෙන්නේ නැතුව වෙන තැනකදී නෙමෙයි. මේක අර බුද්ධ ශක්තියට අනුගත වීමේ කෙලවර වීමක් හැටියට තමයි ඒක පරමාර්ථ ධර්මය හැටියට කියන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ යම් කෙනෙකුට මේ බුද්ධ කල්පය අවසන් වුණාම ඒ බුද්ධ ශක්තියට අනුගත වෙලා මගපල් ලබන්නට තිබුණ අවස්ථාව එහෙම නැත්නම් චත්තාරිමානිට අනානි කියන தত্ত্বය එතනින් අවසන් වෙනවා කියන එකම තමයි මේකේ පරමාර්ථ හරය.
ගරු අරහතුන් වහන්ස, අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට තථාගතයාණන් වහන්සේ යන නම භාවිතා වන්නේ ඇයි?
තථාගත, මේ ගත පිළිබඳව ගතේ කොටස් දෙකක් තියෙනවා, හිත සහ ගත. මේ පිළිබඳ තත කියන්නේ තත ධර්මය යථාවාදී තථාකාරී ලෙස ඇත්ත ඇති හැටියට නොවෙනස් හැටියට මේ ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට අර තථාකාරී යථාවාදී යථාකාරී තථාකාරී ලෙස එහෙම නැත්නම් අර මේක අර පුද්ගලයෙකුට මිනිහෙකුට බෙදලා බලලා තේරුම් ගන්න පුළුවන් විදියට මේ ගත හිත බෙදලා බලලා පෙන්වූ නිසා අර තථාගත ධර්මය කියනවා. ඒ තථාගත ධර්මය කිසි දවසක කිසි කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොන බුදුවරයෙක් ධර්මයේ දේශනා කළත් මොන බුද්ධ ශ්‍රාවකෙක් මේ නිවන් දකින්න ධර්මයේ දේශනා කළත් දේශනා කරන්නේ මේ තථාගත ධර්මය. මේ ගත පිළිබඳව තත ඇති සැති ඇති තතු ඇතිසේ දේශනා කිරීම. මේක තියෙනවා අභිඤ්ඤයං අභිඤ්ඤාතං හැටියට පටිසම්භිදා මග්ග ප්‍රකරණේ අර පිටු 50ක 60ක් තුල විග්‍රහයක් කළා. මේ තථාගත ධර්මය තමා තුලින් තමා දැකිය යුතුයි, තමාගේ ඇති තතු ඇති දේ. මේක තමා අභිඤ්ඤාතං අභිඤ්ඤය බාහතබ්බංච භාවිතං භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං කියලා මේ විග්‍රහයකුත් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා තථාගත ධර්මී කියන්නේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ ගත හිත දෙක ක්‍රියාත්මක වන නිවැරදි යථා තත්ත්වය විග්‍රහ කිරීම තමයි තථාගත ධර්මය.
ගෞරවනීය අරහතුන් වහන්සේ, බුද්ධ කාලයේදී භාවිතා වූ වර්ෂය යන්න මෙකල භාවිතා වන වර්ෂයට වඩා වෙනස් නම් අද දින නියම වෙනක් වෙසක් පෝය නොවේද?
ඔව්, දැන් මෙහෙමයි. දැන් බුද්ධ කාලයේ අදත් දැන් මේ වෙසක් ගන්න කොහොමද? චන්ද්‍ර පූර්ණ චන්ද්‍රය මතුවන අවස්ථාවේ. ඉතින් ඒක නිසා දැන් අද ගත්තත් එදා ගත්තත් වෙසක් දවස වෙන්නේ පූර්ණ 15වක පොහොය දිනය. හැබැයි දැන් අපි අවුරුදු 4කට වරක් පොහොය 13ක් වෙනවා. අදි වෙසක්කෝ අදි පොසොන්නෝ මොකක් හරි වෙනවා. එතකොට මේකේ වරදක් කොහේ හරි තියෙනවා. අපි දැන් මේක අර ඇඩ්ජස්ට් කරගන්න හදාගන්න අර අවුරුදු මාස 12ට අදාළව 13ක් තියෙනකොට මේක එකක් කපලා අයින් කළා, ඒක අදි කියලා දානවා. ඉතින් ඒක නිසා එහෙම එකක් කළේ නැහැ ඒ කාලේ. මේ චන්ද්‍ර මාස ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන කාලේ මේ රටේ තිබුණු මාස ක්‍රමය. මාස ක්‍රමය එහෙමයි, අර අමාවක 15ක 8වක තුදුස්සක 9වක ඔය තියෙන ඔය විදිහ. ඒ කියන්නේ පුර දවස් 15කුත් අව දවස් 14කුත් 15ක් නැහැ. 14යි පැය ගණනක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ චන්ද්‍ර මාසයකට තියෙනවා මාසකට දවස් 29යි පැය ගානක්. 30කට පොඩ්ඩක් අඩුයි. දැන් ඒවා අපි පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා හදාගෙන මේ අවුරුදු 3කට හෝ 4කට වරක් අදිපෝයක් දාලා තිනවා. ඒක අපි අද සම්මතයෙන් හදාගත්ත ක්‍රමයක්. මේ රාජ්‍ය වර්ෂවලට මේක ඇඩ්ජස්ට් කරන්න හදාගත්ත ක්‍රමයක්. ඉතින් ඒක නිසා බුදුහාමුදුරන්ගේ කාලේ තිබ්බේ චන්ද්‍ර වර්ෂ. ඒ චන්ද්‍ර වර්ෂයට දින 365ක් තිබුණේ නැහැ. තිබුණේ 339ක් වගේ 30 ගානක්. ඊට පස්සේ ආවා මේ ලෝකේ ওই චන්ද්‍ර වර්ෂ මුල් කාලේ පැවතුණා බුද්ධ වර්ෂ චන්ද්‍ර වර්ෂ ඊට පස්සේ සක වර්ෂ කියලා ආවා. සක වර්ෂ කියන්නේ සූර්යා පද නම් කරගත්ත අර සූර්යා මේෂ රාශියෙන් මීන රාශියෙන් මේෂ රාශියට මාරු වෙනවා කියලා නක්ෂත්‍රකාරයෝ කිව්වනේ. අන්නේ අර අප්‍රේල් මාසේ 13 වෙනිදා වෙන්නේ සක වර්ෂ. ඊට පස්සේ 1315 ක්‍රිස්තු වර්ෂ මේ දෙකම අයින් කරලා ලෝකේ බොහෝ දියුණු ඔය බලවත් රටවල් මේ ක්‍රිස්තු වර්ෂ රාජ්‍ය වර්ෂ කියලා හදාගත්තා. කාලෙන් කාලෙට ඕක වෙනස් වෙනවා. දවස වෙනස් වෙන්නේ නැහැ, චන්ද්‍රයා වෙනස් වෙන්නේ නැහැ, සූර්යයා වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේ වගේ සම්මත වර්ෂ ගණන් වෙනස් වෙනවා. සමහර විට තව ටිකක් කල් යනකොට ඕක ඊටත් වඩා වෙනස් වෙයි. වෙනස් වෙනවා අනිවාර්යෙන්. ඒක අහන්න දෙන්න. ඉතින් ඒක නිසා හැබැයි අර චන්ද්‍ර වර්ෂ අර 15 ගේන දවස ඒක වෙනස් කරන්න බෑ. අර සූර්ය වර්ෂ ඒකත් වෙනස් කරන්න බෑ. නමුත් මේක වෙනස් වෙන්නේ නැතුව තියෙනවා.
ස්වාමීන් වහන්සේ එහිම දෙවැනි කොටස දිඹුලාගල කපිලාරාමයේ බවට පත් කළේ සුද්ධෝදන රජ මාලිගාවද? එය අද ලුම්බිනි විහාරයේද?
නෑ, කපිලාරාමයේ බවට ඒ කාලේ වෙනම දැන් සුද්ධෝදන මාලිගාව වෙනම තිබුණා. ඔය දිඹුලාගල කන්දේ මේ කිඹුල්වටක් පිහිට කිඹුල්වටපුර කියන මෙතන තිබුණු තැනක් තමයි කපිලාරාමයේ කියලා මේ හදලා ඒ කාලේ අර විහාරස්නේ තියෙන ඔය කපිලාරාමයේ ඒක වෙනස් කළේ. ඉතින් ඒක නිසා අද ඔය දිඹුලාගල කන්දේ තියෙන ඔය තියෙන ආරණ්‍ය සේනාසන තියෙනවා. ඒ අතල තමයි මේ කපිලාරාමයේ තිබුණේ. සුද්ධෝදන රජුරන්ගේ මාලිගාව තිබ්බේ ඊට පහළ තනිතලාවේ ඔය මාඳුරුවය මේ තනිතලා බිමේ.
ගරු අරහතුන් වහන්සේ නිරෝධයේ දැක්ම යනු කුමක්ද පහදා දෙන්න. නිරෝධය
එහෙම එකක් බුද්ධ දේශනාවේ නැහැ. නිරෝධයේ දැක්මක් නැහැ. නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජහති කියලා නම් තියෙනවා. එහෙම එකක් නැහැ. මේක දැන් යම් යම් අය මේ නිරෝධ නිරුජ්ජති කියන වචනේ වැරදියට තේරුම් අරගෙන තියෙනවා. දැන් මේක තේරුම් ගන්න නම් අපි මේ හිතට ඇහැට කනට නාසයට දිවට කයට මනට යම් කිසි වස්තුවක් දෙයක් තැනක් අවස්ථාවක් ධර්මතාවයක් පටිච්ච වුණාම අපි හිතමුකෝ ඇහෙන් අපි රූපයක් දැක්ක කියලා ලස්සන ඒ දිගේ රෝධ ගැහිම සමුදේ බිහි වෙන්නට හේතුව රෝධ ගැහිම නවත්තලා සංචේතනා නැවත්තලා සංකාර නොකර සමුදේ බිහි නොකර අනුසය උපද්වා ගන්න නැන්නම් අන්න ඒක නිරෝධ නිරුජ්ජති. ඒ මිසක් මේ රෝධ නිරෝධ දෙක තේරුම් ගන්න ඕන. සංචේතනා පැවැත්වුවොත් රෝධ ගන්නවා, සංචේතනා පවත්වන්න නැන්නම් උපේක්ඛා සිටින් ඒක දැක්කා. දිත්තේව දිත්තමත්තං සුතේව සුතමත්තං මුතේව මුතමත්තං විඤ්ඤතේ විඤ්ඤාතමත්තං භවිෂ්‍යති නම් අන්න නිරෝධ කළා නිරුජ්ජ වුණා උපේක්ඛා සිටක් පැවතුණා.
ගරුතර අරහතුන් වහන්ස සිත හා විඥාණය වෙන් කරගන්නේ කෙසේද?
සිත කියලා එකක් මාගදී භාෂාවේ කොහෙවත් එහෙම වචනයක් නැහැ. මාගදී භාෂාවේ තියෙනවා චිත්ත මනෝ මනසං හදයන් පණ්ඩරං මනායතනං මනින්ද්‍රයන් විඥාණං තජ්ජා කියලා වචන නමයක්. ඉතින් ඒක නිසා මේ හිත කියන්නේ සිංහල භාෂාවේ හදාගත්ත වචනයක්. විඥානය කියන්නේ වේගයක්, ආවේගයක්, වේදනාවක් ආපු සිතට කියනවා විඥාන සිතක්. ඉතින් ඒක නිසා මේ විඥානය කියන්නේ එකපාරට වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවයක් ඉපදුනා නම් හිතක, අන්න විඥානයක්. ඒක අනිදස්සන, අර දුරං ගමං, ඒක තරං. මේක උදාහරණයකින් උපමාවකින් කියන්නත් පෙන්වන්නත් අමාරු තරමයි මේ විඥානයේ වේගය, වේදනාව, ආවේගය, චිත්තාවේගය. ඒක උපදිනවා, උපදින මොහොතේ ඉඳන්ම බය වෙනවා, ගෙවිලා යනවා. ඒක හිතක් නෙමේ, හිතේ උපදින වේගයක්, වේදනාවක්. ඒ හිතේ වේගයක්, වේදනාවක් උපදින්නේ නැත්නම් ඒක ප්‍රඥාව, ඒක පඤ්ඤාපනාව. අර වේගයේ වේගය වේදනාව තියෙනවනම් තමයි කම්පණයටපත් වෙන්නේ. උපේක්ෂා සිතක් නැති වෙන්නේ. ඉතින් ඒක නිසා දැන් ඔය කම්පිතම් ප්‍රකම්පිතම් සම්පකම්පිතම් වෙන්නෙම විඥාන ශක්තියක් අලුතෙන් උපදින නිසා. නමුත් එහෙම කම්පනයක් නැත්නම්, මේ කම්පනයක් නැත්නම් ඒ සිට අරහත් තත්වයටපත් වූ සිට. ඒකනේ අර කිව්වේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති. ඔන්න ඕකම තමයි. ඒක නිසා කම්පණයටපත් වෙන්නේ මොකද? අර විඥාණයෙන් වේගයක්, වේදනාවක්, ආවේගයක්, විඥාන ශක්තියක් අලුතෙන් වර්තමාන මොහොතේ උපද්දව ගන්නවා. කොහොමද? ඇහෙන් රූපයක් බලලා, කනෙන් ශබ්දයක් අහලා, නාසයෙන් ගඳ සුවඳක් ආග්‍රහණය කරලා, දිවෙන් රසක් විඳලා, කයට පහසක් ලැබලා, මනසට ධර්මතාවයක් පටිච්ච කරගන. ඒ නිසා අර කම්පණයට පත් වෙනවා නම් එතන තියෙන්නේ විඥාන ශක්තියක්, නකම්පති නම් එතන තියෙන්නේ ප්‍රඥාවක්. ප්‍රඥානුසාරී පුද්ගලයා නකම්පති, විඥාන පුද්ගලයා කම්පණයට පත් වෙනවා අටලෝ දහමෙන්. ඒකයි වෙනස. එනිසා මේ විඥානය කියන එක අපිට නිදර්ශනයකින් දෙන්න පුළුවන් දෙයක් නෙමේ. නමුත් පෘථග්ජන පුද්ගලයෙක් තුළ යම් දෙයක් ඇහෙන් දැකීමෙන්, කණෙන් ඇහීමෙන්, නාසයෙන් දිවෙන් කයෙන් මේ මුතවීමෙන්, ඒ වගේම හිතෙන් මේ චිත්ත වේගයක්, ආවේගයක් ආවම මේ විඥාන ශක්තියක් අලුතෙන් උපදිනවා. ඒ විඥාන ශක්තිය නිසා තමයි සම්බන්ධතාවයක් ඇති වෙන්නේ. ඒ සම්බන්ධතාවය නිසා තමයි මේ සංසාර ගමනේ බැඳි බැඳි ඇදි ඇදි දිගින් දිගටම අපි මේ ගමන යන්න හේතු වෙන්නේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ විඥාන ශක්තිය උපද්දවීම නවත්තන්න පුළුවන් නම් අර සත්තරාණ කුසල සූත්‍රයේ කිව්වා අර විඥාපනාය පඤ්ඤාපනාය කරන්න පුළුවන්. එහෙමනම් පඤ්ඤාපනාය නම් අර නකම්පති, විඥාපනාය නම් කම්පති, කම්පණයටපත් වෙනවා. කම්පිතම් ප්‍රකම්පිතම් සම්පකම්පිතම්.
ස්වාමීන් වහන්සේ, එසේනම් අපි මෙතෙක් අහල පුරුදු අර චිත්තං යස්සන කම්පති කියලා
ඕකමයි තේරුම් ගන්න ඕනේ.
දැන් යස්සන කම්පති කියලා, යස්සන කම්පති,
යස්ස න කම්පති, මේක අර මෙනේක ණයක් වගේ තමයි. දැන් මිනිසු කිව්වහම එක්ක මෙනේක ණයක් කියන්න පුළුවන්, මෙනේක අනේක් කියන්න පුළුවන්. ඒ වගේ තමයි. දැන් අද බුද්ධ ආගමේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති කියනවා. නමුත් මේකේ කඩන්න ඕන තැන, වෙන් කරන්න ඕන තැන දන්නේ. චිත්තං යස්ස කියන්නේ අරහතුන් වහන්සේගේ චිත්තය පූර්ණ පරිසුද්ධතාවයට පත් වෙලා, ඒ නිසා න කම්පති. මේකයි තේරුම් ගන්න ඕනේ. මේ ධර්මයේ ඔක්කොම තියෙනවා. නමුත් මිනිසු දැන් අර දැන් මේ කටට පාඩම් කරනකොට දැන් ওই දහම් පාසල් වල ළමින්ට ඔක් කියා දෙනවද? ඔවා කියන්නේ නැහැ. කියන්න දන්නේ නැහැ. ගුරුවරුත් දන්නේ නැහැ. ඔය කියන හාමුදුරුවරුත් දන්නේ නැහැ. ඔය මහා මංගල සූත්‍රය දවස ගානේ කියනවා. නමුත් ඔක දන්නේ නැහැ.
ස්වාමීන් වහන්සේ, මෙම ප්‍රශ්නේ යොමු කරන්නේ ඔබ වහන්සේ අභිමුවට අදම පැමිණි කෙනෙක් ගරුතර අරහතුන් වහන්සේ. දතාවය තිපරිවට්ටය ගැන ටිකක් පැහැදිලි කර දෙන්න. මම ප්‍රථම වතාවටයි මේ ස්ථානයට පැමිණෙන්නේ.
ඔව්, ඉතින් දතාවය ගැන නම් පොඩි විනාඩි 4කින් 5කින් කියන්න පුළුවන් දෙයක් නෙමේ. දතාවය කියන්නේ මේ පැවැත්ම තුළ අපි අර ඇහෙන් කනෙන් නාසයෙන් කටයුතු කරලා මේ චේතනා පවත්වලා සංකතයක් සකස් කරගන්නවා. මොකද්ද හදාගන්නේ? සංකතයක්. සියලුම සංකත ධර්මවල දෙපැත්තක් තියෙනවා. කිසිම සංකත ධර්මයක් හොයන්න බෑ දෙපැත්තක් නැති. දැන් අපි නිත්‍ය අනිත්‍ය, පිරිසිදු අපිරිසිදු, කළු සුදු, හොඳ නරක, යස අයස, මේ වගේ දෙපැත්තක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය, මේ වගේ දෙපැත්තක් නැති මේ ලෝකෙ තුළ පවතින කිසිම සංකතයක් බුදුහාමුදුරුවන්ටවත් කාටවත් පෙන්වන්න බෑ. හැම තැනකම දෙපැත්තක් තියෙනවා. ඒකයි ද්වතාව ධර්මය දුයිදේනං වදාමි කියලා කිව්වේ. ඒ වගේම අපි හැම තිස්සෙම මේ ද්වතාවේ තේරුම් ගන්නකොට අපි භාවිතයට ගත යුතු දේ සේවිතබ්බා, භාවිතයට ගත නොයුතු දේ නොගැන අයින් කළ යුතු දේ අසේවිතබ්බා. එම නැන්න න සේවිතබ්බා. මේකත් දෙපැත්තා. ඒ වගේම මේ ධර්මතා දෙකක් තියෙනවා ලෝකේ පාලනය කරන. ඒ ධර්මතා දෙක ද්වතා ධර්මය. මොකද්ද? ලජ්ජා, බය. මේ ලෝකෙම මිනිස්සු ඇයි මේ ඇඳුම් ඇඳගෙන ඉන්නේ? ඇයි බොරු නොකියන්නේ? ඇයි හිරේට යනවට බය? ඇයි හොරකම් නොකරන්නේ? ඒක සමාජ සම්මත ධර්මතා දෙකක්. මේක ද්වතා ධර්මය. දෙපැත්තක් තියෙනවා. ලෝකෙ හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. හොඳ නරක, දිගනම් කෙටිත් තියෙනවා, ප්‍රියනම් අප්‍රියත් තියෙනවා, යසනම් අයසත් තියෙනවා, ලාභනම් අලාභත් තියෙනවා, දුකනම් සැපත් තියෙනවා. මේක තමයි ද්වතාව ධර්මයේ දෙපැත්ත. කිසිම දවසක මිනිහෙක් සැප බලාපොරොත්තු වුණොත් අවසන් වෙන්නේ දුකෙන්. සැප උපාදානය කරගත්තොත් ඒක බරක්, බයක්, බැම්මක් වූ ගමන් දුක. ඉතින් ඒක නිසා ලෝකෙ කිසි දෙයක් නිච්චසේ, සුඛසේ, අත්ථසේ පවත්වන්න බෑ. අනිච්චයි, දුක්ඛයි, අනත්තයි. මේකත් ද්වතාවයක්. නිච්ච, අනිච්ච, සුඛ, දුක්ඛ, අත්ථ, අනත්ථ. මේ ධර්මතාවය දෙපැත්තක් තියෙනවා. ඒක තමයි බුද්ධ ධර්මය. මේ බුද්ධ ධර්මයේ පෙන්නුව මේ ද්වතාවයට පස්සේ කාලෙක ඔය අටුවාකාරයෝ බුද්ධ ආගමේ මිනිස්සු කොම්බුවක් එකතු කළා. අර ලජ්ජා බය කියන මිනිස්සුන්ට තිබිය යුතු ද්වතා ධර්මය දේව ධර්ම ජාතකය කියලා වෙනස් කළා. මොකද උනේ? ද්වතා ධර්මය දැන් ළමයින්ට උගන්වන්නෙත් නැහැ, කියන්නත් බෑ. මොකද්ද මේ ද්වතා අනුස්සතිය? දුයිදේනං වදාමි කියපුවා. මේ බුදුහාමුදුරුවෝ දෙපැත්තක් තියෙනවා. හැම තැනකම ඕනම තැනක් එක්ක කළ යුතුයි, එක්ක නොකළ යුතුයි. හොඳ දේ කළුවොත් පිරිසිදු වෙනවා, නරක දේ නොකළොත් ඒත් පිරිසිදු වෙනවා. මේකයි තේරුම් ගත යුතු. දැන් අර දෙයියන්ගේ ධර්මය හිටියට හරියනවද? අර දේවතානුසතිය කළා හරියන්නේ නැහැ. මොකද මේ ද්වතානුසතියට කොම්බුවක් එකතු කළා මධ්‍යකාලීනව. අර දේව ආගම් වලට හැටියට මේක පරිවර්තනය කළා. ත්‍රිපිටකේ පරිවර්තනය කරපු පඬිතුයෝ මේක කවුද පරිවර්තනය කියලා කලේ කියලා ඇහුවොත් එහෙම ටිකක් පුදුම වෙයි. නමුත් අර ද්වතා අනුස්සතිය කොම්බුවක් දාලා දේවතා අනුස්සතිය හැටියට පරිවර්තනය කළා. බොහොම මා සමනෝ ගරුති කියන ඔය හැම කෙනෙක්ම ගරු කරන ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් කාණන්තරිය පාප කර්මයක් කරගෙන මේ ධර්මය විකෘති කළා, විනාශ කළා. ඒක තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා ද්වතාව ධර්මයේ කිව්වේ මේ දෙපැත්තක් තියෙනවා. දැන් ද්වේදා විතක්ක සූත්‍රයේ ද්වතා අනුස්සති සූත්‍රවල මහා චත්තාරික සංසක සූත්‍රයේ ඒ වගේම සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ ආනපාන සති සමාධි සූත්‍රයේ හැම තැනකම තියෙන්නේ ඔය ද්වේ ධර්ම සූත්‍රයේ. සූත්‍ර ධර්ම 100 ගාණක් තියෙනවා ද්වතාවේ විග්‍රහ කරපු ත්‍රිපිටකේ. ඒ හැම තැනකම තියෙන්නේ දෙපැත්ත විග්‍රහ කළා. මේ නිවනට උපකාර වන දේ සහ නිවනට බාධා වෙන දේ කියලා ගන්න පුළුවන්. නිවනට උපකාර වන දේ සුව ධර්ම, නිවනට බාධක ධර්ම 80. මේ සුව 80 දහසක් හැම තැනකටම ඕන තැනකට යොදන්න පුළුවන් ධර්මතාවයක්. මේක සුව 80 දහසක්. මේක සුව 80 දහසක් කරලා 84000ක් කළා. මේ පරිවර්තකයෝ පෘථග්ජන මිනිස්සු මේ උතුම් මාගදී භාෂාවේ බුද්ධ දේශනාව බුද්ධ භාෂිතය වැරදියට පරිවර්තනය කළා. දැන් ඔය ඔක්කොම 84000 මල් පූජා පින්කම් කොඩි පූජා පාම් පූජා කරනවා. නමුත් මේකේ තේරුම මොකද්ද? සුව 80000ක් ධර්මය තේරුම් ගැනීම. සුව 80000ක් කියන්නේ නිවනට උපකාර වන දේ සුව, නිවනට බාධා වන දේ 80. ඒක තමන් තේරුම් ගන්න ඕන. තමන් කරනකොට තීනි දුෂ්චරිතය 80, තීනි සුචරිතය සුව. කුණ්ඩලීය සූත්‍රයේ මේක පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක තමයි ද්වතාවය. මේ ද්වතාවය තේරුම් ගන්නා තාක්කල් අර සංකතයක දෙපැත්ත තේරුම් ගන්න බෑ. නිවන එකම අසංකත ධර්මයේ දෙපැත්තක් නෑ. නිවන විතරයි එකම අසංකත ධර්මයේ බුදුහාමුදුරුව දේශනා කළේ මේ පැවැත්ම තුළ ලෝකයේ තුළ අපිට අහන්නට, කියන්නට, ලියන්නට, ඉගෙන ගන්නට, දැනගන්නට තියෙන කිසිම දෙයක දෙපැත්තක් නැති දෙයක් ලෝකේ නෑ. ඒක තමයි සුවාසු. දහසක් ධර්මයේ දුවතාවයි.
ගරුතර අරහතුන් වහන්ස, කුඩා ළමුන්ට යම් වයක් සීමාවක් ඉක්මවන තෙක් මඟඵල ලැබිය නොහැකිද? රාහුල හාමුදුරුවෝ සෝතාපට්ටි ඵලයට පත්වන්නේ කුමන අවස්ථාවේදීද? කරුණාවෙන් පැහැදිලි කර දෙන්න.
දැන් මේක ටිකක් ගැඹුරු දෙයක්. දැන් අපි කිව්වොත් එහෙම සියලුම කුඩා ළමින්ට යම් අවස්ථාවක් එනකන් සෝතාපට්ටි ඵලයට එන්න බෑ කියලා ඒකත් වැරදි. හේතුව බොහෝ ළමයි මේ වන විට ජාතසෝතාපන්න හැටියට උපදින්න පුළුවන්. ජාතසෝතාපන්න හැටියට ඉපදුන ළමෙක් අම්මගේ කුසේට එනකොටත් උපදින දවසේ ජාතසෝතාපන්නයි. සෝතාපට්ටි ඵලයට පත් වෙලා. එහෙමනම් ඒගොල්ලන්ට ආයි සෝතාපට්ටි ඵලයට පත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ තියෙනවා. නමුත් මෙතෙක් කවදක්වත් සෝතාපට්ටි ඵලයට පත් නොවු පෘථග්ජන දරුවෙක් හැටියට ඉපදුණු කෙනෙකුට යම් ආකාරයකට සෝතාපට්ටි ඵලයට පත් වෙන්න නම් මේ සද්වස්සානි කියන තත්වයට පත් වෙන්න ඕන. සයන්න අල්දයන්න වස්සානි. සද්වස්සය කියන්නේ සද්ධර්මය, සද්දස්ස කුල පුත්තස්ස සද්දෝ හෝති, සද්දා ඉන්ද්‍රිය මතු කරගන්න අවස්ථාව. ඒක සමහර විට අවුරුදු 14 15 16 17 වෙන්නත් පුළුවන්, ඊට පස්සේ වෙන්නත් පුළුවන්. ඒක මේ සයන්න අල්තයන්න තයන්න සත්ත කියන එක නෙමෙයි මේකේ වචනේ. සයන්න අල්දයන්න අර සද්දා ඉන්ද්‍රිය, සද්දස්ස කුල බුද්දස්ස සද්ධර්මයේ තේරුම් ගැනීම අවස්ථාව තමයි සද්දා බල, සද්දා වීරිය මතු කර ගැනීම. මේ අවස්ථාවට එනකම් කිසිම කෙනෙකුට, කුඩා දරුවෙකුට මේ අවුරුදු 7 එහෙම ඔය කවුරුවත් සෝතාපට්ටි ඵලයට පත්ුනේ නැහැ. පත්ුනේ අර සද්වස්සානි. සයන්න අල්දයන්න මිසක්. දැන් අර බුදුහාමුදුරුවෝ මේ බෝධීන් වහන්සේ ගාව බුද්ධත්වයට පත් වෙලා ඒකත් සත්සති. එතනත් සයන්න අල්දයන්න නෙමේ, සයන්න අල්දයන්න සත්සති. මේ සත්සති කියන එක පස්සේ කාලෙක මිනිසුන්ට තේරුම් ගන්න බැරි වුණා. ඒගමන හයන් අල්තයන්, සයන් අල්තයන්, තයන්න සත්ත කිව්වා. සත්ත කිව්වා නම් සත්ත්‍ය සම්බෝධ්‍යංග, සත්ත්‍ය සූර්යයක් ගමන එහෙම තියෙනවා. ඒ සයන් අල්තයන්, තයන්න තිබුණා නම් අන්න 7. නමුත් සයන් අල්තයන්න තිබුණා නම් ඒක සද්දෝ හෝති, සද්දා ඉන්ද්‍රිය, සද්දස්ස කුල පුත්තස්ස සත් ධර්මය. මේ කියන හේතුඵල ධර්මයට බහා ගලපා ණය විනයට සසඳා බලන්නට පුළුවන් හැකි වූ අවස්ථාව සද්ධර්මය තේරුම් ගත්ත අවස්ථාව. අන්න සෝතාපට්ටි ඵලයට පත් වෙන්න පුළුවන්. සද්ධා ඉන්ද්‍රිය මතු වුණා, සද්ධා බල මතු වුණා, ඒ අනුව ප්‍රඥාව මතු වෙනවා. ඒ මිසක් අවුරුදු 7 එහෙම රාහුල කුමාරයාවත් මහාන කෙරෙව්වා. නමුත් මහාන කෙරෙව්වට අවුරුදු 20ක් හෝ 21ක් යනකම් මේ රාහුල කුමාරයාටත් අර සද්ධා ඉන්ද්‍රිය මතු වුණේ නැහැ.
කරුතර අරහතුන් වහන්සේ, ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වන අනිච්ච සංඥා සහ සබ්බ සංකාරේසු අනිච්ච සංඥා අතර වෙනස පහදා දෙන්න.
වෙනසක් තියෙනවා. අතන සංඥාවේ අනිච්ච බලලා නිච්චයින් කරන්න ඕන. අතන තියෙන්නේ සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුකේ සමග්ගෝ විසුද්ධියා සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනත්තාති කියන තත්වයට පත් වෙන්නට උපකාර වන දේ තමයි අර දෙවෙනි එකේ තියෙන සබ්බේ සංඛාරේසු අනිච්ච සංඥා. එක දෙකක්.
ගරුතර අරහතුන් වහන්සේ මට ඇසිය යුතු ප්‍රශ්නය, මිනිස්සෙකුගේ හිත පිහිටා ඇත්තේ කොහේද යන්නයි.
හිත
පිහිටා ඇත්තේ කොහේද?
එක එක දැන් මෙතන ඉන්න කෙනෙක්ගේ හිත ගෙදරටත් යන්න පුළුවන්. දැන් ගෙදර නම් දුරන් ගමන්. ඒක නිසා මේක ඇත්ත වශයෙන් හිත කියන වචනේ ගත්තරින් ඉන්න තමයි මේකේ වරදක් උනේ. මේක ඇත්ත වශයෙන් අපි මේ හිතනවා කියන එක සිංහල වචනයක් හිත කියන එක. ඒ නිසා දැන් ඔය දැන් මෙතන ඉන්න මේ ඕනෑම කෙනෙකුට තමන්ගේ ගෙදරට දැන් මොහොතකට හිත යවන්න පුළුවන්ද බැරිද? හිත අනිත් පාර දැන් කකුලේ පොඩ්ඩක් ඇඟිල්ලක් ඔය හරි තුවාල වුණොත් හිත තියෙන්නේ කොහෙද? අර කකුලේ. ඔළුව කැක්කුමක් ආවොත් හිත තියෙන්නේ කොහෙද? ඔළුව කැක්කුම. මේ හිත ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ අධ්‍යාත්මිකව ඕන තැනක පිහිටවන්න පුළුවන්. බාහිර ලෝකේ ඕනම ගහක කොළක තැනක අවස්ථාවක ධර්මතාවයක පිහිටවන්න පුළුවන් දෙයක්, බලයක්, ශක්තියක්, හැකියාවක් තියෙන දෙයක් මේ හිත කියන්නේ. ඒකයි කිව්වේ අජ්ජත්තාව බහිද්ධාව කියලා. ඉතින් ඒක නිසා මේ හිත තියෙන තැනක් නැහැ. දැන් කපල බැලුවාම එනම් හිත තියෙන්නේ බෑ. ඈ එහෙම තැනක් නෑ. මේක හොඳට තේරුම් ගන්න ඕන. හැබැයි මනස කියලා එකක් තියෙනවා. ඒක තියෙන්නේ කොහෙද? ඒක තියෙන්නේ අර මනසේ ශෛලවල. ඒක වෙන එක. ඒක මැනීමේ ශක්තිය. යෝනිසෝ මනසිකාරයෙන් නිවැරදිව මැනීමත්, අයෝනිසෝ මනසිකාරයෙන් වැරදිව සහිතව මැනීමත් කියන දෙපැත්තක් තියෙනවා ඒකෙත්. ඒකෙත් දෝතාවයක් තියෙනවා. මන අර වැරදි විදිහට මැන්නොත් මන සං මනායතනං වෙනවා. හරි විදිහට මැන්නොත් මනි ඉන්ද්‍රිය වෙනවා. හිත එහෙම වෙන්නේ නෑ, වෙන්න බෑ. හිත තමා උපකාර කරගත යුතු ආයුධයක් විතරයි. ඔව් ඒක මෙහෙමයි. හිත ගිලුටු වෙනකොට තමා රාග ද්වේෂය එන්නේ. මනස ගිලුටු වෙනකොට තමා මෝහය එන්නේ. හිත කිලුටු වුණොත් අවසාන ප්‍රතිඵලය මනස කිලුටුයි. මනස පිරිසිදු වුණොත් හිත පිරිසිදු වෙනවා. දැන් අපි මනෝ පුබ්බංගමාදම් මහනේ, මනසාචේ පසන්නේන බාසුතිවා අරෝතිවා පිරිසිදු වෙනවා.
ගරුතර අරහතුන් වහන්සේ, හේතුඵල දහමට බහා ගලපා බැලීම, විනයට බහා හේතුඵල දහමට සසඳා බැලීම, විනයට බහා ගලපා බැලීම යන්න උදාහරණයක් සහිතව පැහැදිලි කර දෙන්න.
දැන් තමන් වචනයක් කතා කරනකොට මේ වචනේ කතා කිරීම නිසා තමන්ගේ හිතේ ඇතිවන පිරිසිදු බව හෝ කිලුටු බව අර විශ්වයට අපි නිකුත් කරන කිරණ ශක්තිය විස කිරණද සුදු කිරණද ශක්තිය කියන බලන එක හේතුඵල දහම්. එතකොට තමන්ට හෝ අජ්ජත්තාව බහිද්ධාව. එක්ක අජ්ජත්ත බහිද්ධාව. දෙපැත්තටම යහපත් නම් ඒක හේතුඵල දහමට බාගලපා බලා නිවැරදිව කරන්න පුළුවන්. දෙපැත්තෙන් එක පැත්තකට හෝ වරදක් අවඩක් අසාධාරණයක් අඩුපාඩුවක් වෙනවා නම් ඒක නොකර ඉඳීම හේතුඵල ධාමයට බහගලපා බලාගත්. ඒ වගේම ඒ වචනේ කීම නිසා මේ සංසාර ගමනේ කවදා හරි වැය කරන්න වෙන ණයක් සිද්ධ වෙනවනම් යුතුකමක් වගේ කීම පැහැර හැරලා ඓතිහාසිකම් බලාමක් බලාපොරොත්තුවක් නම් අර වචනේ නිසා ණය වෙනවා. එතකොට යුතුකම වගේ කීම ඉටු කළොත් ණය මිදී නිදහස් වෙනවා. බලාපොරොත්තු අයිතිවාසිකම තියෙනවා නම් ණය වෙනවා. ඉතින් ඒක නිසා ණය විනයට සසඳා බැලීම කිව්වේ දෙවෙනි කාරණේ. ඒක තමන්ට කවදා හරි ගෙවන්න වෙනවා ණයක් වුණොත්. ණයෙන් මිදී නිදහස් වුණොත් සදා කාලයටම ඒ ණයෙන් මිදී නිදහස් වෙන එක නිවන. ඒක අනන සුඛය, අනවජ්‍ය සුඛය, අත්ති සුඛය, භෝග සුඛය සියලු දෙයට හේතුයි. ඉතින් ඒක නිසා මේ පළවෙනි කාරණේ හේතුඵල ධර්මයට බහාගලපා කටයුතු කිරීම, වචනයක් කතා කරනකොට, ක්‍රියාවක් කරනකොට, සිටිවිල්ලක් සිටිනකොට තුනේම තියෙන්න ඕන. කායන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ තුනේම තියෙන්න ඕන. ඒ වගේම ඒ හේතුඵල ධර්මයට බහාගලපා බැලීමෙන් විතරක් මේ නිවනට උපකාර වන ධම්ම විනය ගාදාන්ති වෙන්න බෑ. යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතබ්බෝ කියන දෙකම තියෙනවා නම් නිවනට උපකාර වෙනවා. යෝ ධම්මෝ කියේ හේතුඵල ධාමයට සූත්‍රයේ ධර්මයට බහාගලපා බැලීම යෝ ධම්මෝ, යෝ කියන්නේ යමේ. යෝ විනයෝ කියේ ණය විනයට සසඳා බැලීම. ඒක භාවිතයට ගන්න ඕන සෝභාසිතබ්බෝ. අන්න නිවනට උපකාර වන ධම්ම විනේ ගාදන්ති. ඉතින් ඒක නිසා මේක දෙකක් තියෙනවා. මේ දෙකම තේරුම් ගත්තොත් විතරයි තමන් කරන කියන හිතන සියලු දේ නිවනට උපකාර වෙන ආකාරයට ආන කරන්න පුළුවන්. ඒ වගේම අනික් වැරදි දේවල් පාන කරන්න පුළුවන්. එතකොට ආන පාන සති සමාධියේ පිහිටා නිවැරදිව කටයුතු කරන්න නම් මේ යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතබ්බෝ කියන එක තේරුම් අරගෙන කරන්න ඕන. ප්‍රායෝගිකව දෛනිකව මේ ආකාරයට මේක හැම වෙලාවකම පුරුදු වෙන්න ඕන. වචනයක් කතා කරනකොට, ක්‍රියාවක් කරනකොට, සිටිවිල්ලක් සිටිනකොට ඒක අජ්ජත්තාව බහිද්ධාව කාය කායන පස්සේ විහෙරති කරන්න.
ගෞරවණීය අරහතුන් වහන්ස, අපට අලුතින් ඇතිවන අනුසය දවස් 7කින් අවසන් වන බව ඔබ වහන්සේගේ දේශනාවලින් දැනගතිමි. ඒ අනුව ඊළඟ ජාතියේදී විපාක ලබා දෙන කර්ම බීජ සකස් වන හැටි පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි.
ඔව්, දැන් මේක પરම්පරාවක් හැටියට, හේතුඵල પરම්පරාවක් හැටියට, මේක බැන්මක් හැටියට ගොත ගොතා ගිනව. ඒකනි කියේ නාම ගොත්තන් නජීරති කියලා. ඒක අර දවස් 7ක් නෙමෙයි, ඒක විනාඩි 7ක්වත් නවත්ත ගන්න බැරි විදියට අලුතෙන් අනුසය උපදිනවා. ඒ නිසා දැන් මරණ මොහොතේට විනාඩියක් ඉස්සෙල්ලා අපිට අනුසය ඉපදුනොත් ඒක දවස් 7ක්, ඊගාවට අර ඉපදුන දවස් 7ේ තියෙනවා. එතෙන් ඉඳන් ආයසරයක් අනුසය උපදිනවා. ඉතින් ඒක නිසා මේ අනුසය න අනුසයටි කරන්න අපි මේ හොඳට මනස හොඳට තියලා හොඳට මේ ධර්මයේ දැනගෙන ජීවත් වෙලා ඉන්න කාලේ මේ වෙලාවේ හොඳට මනස තියෙන වෙලාවේ දවස් 7ක් ඉන්න පුළුවන් නම් න අනුසයටි කියපු එක අර චක්ක සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. මහා සතර ආදිපත්තාන සූත්‍රයේ පැහැදිලිව තියෙනවා මේ අනුසය උපදවන්නේ නැත්නම් දවස් 7ක් එක දිගටම අර බැමි තුනම එකපටම කපල යනවා. රාගක්කයෝ, ද්වේෂක්කයෝ, මෝහක්කයෝ වෙනවා. ඒක නිසා මේක තේරුම් ගත්ත කෙනෙකුට මේක හරිම පහසුයි, හරිම සරලයි. තේරුම් නොගත්ත කෙනෙකුට මේක ආසපොළව ගැටලන්න බැලුවත් තේරුම් ගත්තේ නැත්නම් මේක හරියන්නේ නැහැ.
ගරුතර අරහතුන් වහන්ස, මාර්ගඵලලාභියෙකු අඳුනාගන්නේ කෙසේද? ඒකේ තවත් කොටසක් තියෙනවා. සංසාර සාරෝග්ධ විනීත නීසං යන ගාථාවේ තේරුම පැහැදිලි කර දෙන්න. මලියදේව මහරහතන් වහන්සේට අරහතුන් යැයි නොකියන්නේ ඇයි? ප්‍රශ්න තුනක්.
අරහන්ත මලියදේව කියලාමයි කියන්නේ.
කියන්නේ.
අතන කියන්නේම කවුද ඔය ප්‍රශ්නේ හෙව්ව පුද්ගලයා? ඈ? කියලා තියෙන්නේම මොකද්ද? දැන් අදත් ඔය මේ මේ ප්‍රවෘත්ති වලට අරවට මේවටත් කියන අරහන්ත මලියදේව කියලාමයි කිව්වේ. ඉතින් ඒක නිසා කොයි වෙලාවකවත් අරහන්ත මලියදේව කියලා මිසක් රහත් මලියදේව කියලා නම් මේ ලංකාවේ මිනිහෙක් කවුරුවක්වත් කිව්වේ නැහැ මේ පුද්ගලයා මිසක්. ඉතින් ඒක නිසා මේක තමයි අඥානකම නොදන්නකම කියන්නේ. ඒක නිසා මොකද්ද පළවෙනි ප්‍රශ්නේ?
මාර්ගඵලලාභී හඳුනාගන්නේ කෙසේද?
ඔව්, දැන් මම ඒ ප්‍රශ්නෙට උත්තර දෙනවා. බුද්ධ දේශනාවේ තියෙනවා සූත්‍ර ධර්ම කීපයක මාර්ගඵලලාභී හඳුනා ගන්නා ආකාරය. බුදුහාමුදුරුවෝ මේ කුරු රටේ ගිහිල්ලා සංචාරයක් ගිය අවස්ථාවකදී දැන් ඉස්සෙල්ලත් කුරු රටට ආවා. ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරලා ගියා. ගිහිල්ලා දෙවෙනි පාරකට ආවහම බුදුහාමුදුරුවන්ගෙන් අර ගමේ මිනිස්සු අර පුද්ගලයා අපේ අම්මා මැරුණා තාත්තා මැරුණා අරය කොහෙද ඉන්නේ අරය මගපල් ලැබලද දැන් මේ ඉන්න අය මගපල් ලැබලද මේ වගේ නොයෙකුත් ප්‍රශ්න බුදුහාමුදුරුවන්ගෙන් අහන්න ගත්තා. ඒ ගමන මේ ආනන්ද හාමුදුරන්ටත් මේක ප්‍රශ්නයක් ආනන්ද හාමුදුරුවන්ගෙන් උත්හනවා. ඒ ගමන බුදුහාමුදුරුවෝ මේ සූත්‍ර ධර්ම දෙකක අවස්ථා දෙකකදී මේ මගඵලයක් ලැබූ කෙනෙක්ව හඳුනා ගන්නා ක්‍රමය දේශනා කළා. හැබැයි කාටද පුළුවන් මගඵලලාභී කෙනෙකුට පමණයි. මගඵලලාභී නොවන පෘථග්ජන පුද්ගලයෙකුට කිසිසේත් මොන ධ්‍යාන අභිඥා ලැබුවත් මගඵලලාභී කෙනෙක්ව හඳුනා ගන්න බෑ. ඒක සඳහා බුදුහාමුදුරුවෝ ජබ්බි සෝදන සූත්‍රය දේශනා කළා. ඒක ඉතාම පැහැදිලි. ඒකේ ක්‍රම හයක් තියෙනවා. චතුසු වහාරේසු ඉඳන් මේ සීල සම්පදාවට එනකන් ක්‍රම හයක් විග්‍රහ කළා තියෙනවා මගඵලලාභියෙක් හඳුනා ගන්න. ඊට පස්සේ තවත් තැනකදී බුදුහාමුදුරුවෝ දේශනා කළා අරහතුන් වහන්සේ කෙනෙකුට පමණක් තවත් මගඵලලාභියෙක්ව හඳුනා ගන්නට පුළුවන් වන ක්‍රමයක්. එතෙන්දී අරහතුන් වහන්සේ කෙනෙකුට පමණක්මයි මේ ක්‍රමය. එතෙන්දී අර අටීන්ද්‍රිය ඥානයෙන්, ඒ කියන්නේ මේ තුන්වෙනි ඇසෙන්, දැන් මේ අපි බලන මසස නෙමේ, මෙතන තියෙනවා අතීන්ද්‍රිය ඥානයක්. තුන්වෙනි ඇස තර්ඩ් අයි කියලා කියනවා. එවනනම් ත්‍රිමාන හෝ චතුත්ථමාන පංචමාන කියන මේ මැනීම මානියකින් යෝනිසොම් මනසිකාරයෙන් තව කෙනෙක් දිහා බලන්න පුළුවන්. දැන් මෙතන ඉන්න ඕනම පුද්ගලයෙක් දිහා මේ ආකාරයට බලලා ඒ පුද්ගලයාගේ ඕරාව අනුව, ඕරාව කියන්නේ රසවලල්ලක් තියෙනවා, කුරා කුහුඹියාගේ පටන් මහා බ්‍රහ්මයා දක්වාම සියලු මිනිසු, සියලු බෝසත්වරු ගාව, සියලු තිරිසන්නු ගාව, තිරස්චීන, ඒ වගේම භූතයෝ පෙරේතයෝ දෙවි දේවතාව ගාවත් මේ ඕරයක රස කිරණ වලල්ලක් තියෙනවා. මේ රස කිරණ වලල්ල අනුව යම් කිසි කෙනෙකුට මගඵලයක් ලැබලද නැද්ද, ඒ පුද්ගලයාගේ තත්ත්වය මොකක්ද කියන එක බලන්න බුදුහාමුදුරුවෝ ක්‍රමයක් පිළිවෙතක් කියා දුන්. ඉතින් ඒක නිසා අර අරහතුන් වහන්සේ කෙනෙකුට පුළුවන් වෙනවා අර තර්ඩ් අයි එකෙන්, එහෙම නැත්නම් අර අතීන්ද්‍රිය ඥානයෙන්, මේක අභිඥා නෙමේ, අභිඥාවලට වඩා බොහොම ඉහළ ගිය ත්‍රිවිද්‍යා ඥානයෙන් එකක්. ඉතින් ඒක නිසා ඒ අතීන්ද්‍රිය ඥානයෙන් පුළුවන් වෙනවා ඕනම එක පුද්ගලයෙකුගේ එක අවස්ථාවක ඕරයක බලලා ඒ පුද්ගලයා මගඵල ලැබලද නැද්ද කියන්නේ. මගඵල ලාභී කෙනෙකුගේ ඕරයක වෙනයි, මගඵල ලාභී නොවන පෘථග්ජන පුද්ගලයෙකුගේ ඕරයක වෙනයි. ඒ වගේම යම් ආකාරයකට රාගය ද්වේෂය තාවකාලිකව යටපත් කළා අලෝභ ආදේශ අමෝහ කියන තත්වයටපත් වූ කෙනෙකුගේ ඕරයකේ පාට වෙනයි. ඉතින් ඒ අනුව මේ ඕරයක අනුව මගඵල බලන්න ලැබුවද නැද්ද කියන බලන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක අරහත් ඉන්ද්‍රිය ඥානයක් තියෙන තත්වයක් ඇති වූ අරහතුන් වහන්සේ කෙනෙකුට පමණයි මේක බලන්න පුළුවන්. ඒ නිසා පෘථග්ජන පුද්ගලයෙකුගේ ඒ ඕරයක තප්පරෙන් තප්පරේ, විනාඩියෙන් විනාඩිය, එයාගේ චේතනාව හෝ සිටිවිල්ල හෝ අරමුණ හෝ වෙනස් වීමත් සමග වෙනස් වෙනවා. රාගී අරමුණක් තියෙනවා නම් මේ ඕරයකේ කිරණ ශක්තිය හරියට මේ පුද්ගලයෙක් තුළ තියෙනවා. මෙහෙම මේ පුද්ගලයාගේ ප්‍රමාණයටම ඕරයක කිරණ ශක්තියක්. ඒ කිරණ ශක්තියෙන් විහිදෙන ඕරයකේ පාට තද කළු හෝ තද නිල් නම් ටිකක් කැට කොළ පාටක් හෝ නිල් පාටක් නම් ඒ පුද්ගලයා රාගී පුද්ගලයෙක්, ඒ පුද්ගලයා මඟපලලාභියෙක් නෙමේ, ඒ පුද්ගලයා අහලකටවත් ආවෙ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා රාගයෙන් අඳ වෙලා තියෙන පුද්ගලයා, රාග අඳුර තමා තියෙන්නේ. ඒ වගේම ද්වේෂය තියෙනවා නම් ඒ පුද්ගලයාගේ අර තද කළු කුණු ලේ පාට ඕර එකක් තියෙන්නේ, ක්‍රැස් කිරණ වලල්ලක් තියෙන්නේ, සියුම් කිරණ ශක්තියක් තියෙන. ඒ වගේම මෝහයක් තියෙනවා නම් තදම අඳුරු කහ පාටක්, කිලුටු අඳුරු කහ පාටක් තියෙනවා. ඒ නිසා මේ වගේ පාටක් තියෙනවා නම් ඕර එක ඒ පුද්ගලයා රාගයේ ද්වේෂයේ මෝහයේ තියෙන කිලුටු අඳුරු ඇති පුද්ගලයෙක්. යම් කිසි අවස්ථාවක එවන් පුද්ගලයෙක් තුළත් අලෝභාදේ සමෝහ තියෙනවා නම් අර යම් ආකාරයක ලෝභයෙන් තොර, ද්වේෂයෙන් තොර තාවකාලික පැලස්තර පිළියමක් දාලා හෝ යම් සීලයක සමාධියක පිහිටා සිටිනවා නම් ඒ පුද්ගලයාගේ ඕරයක සුදු පාට වෙන්න පුළුවන්. හැබැයි මගඵලලාභී කෙනෙකුගේ මෙහෙම සුදු පාටම ඕරයකකුත් නැහැ. මගඵලලාභී නම් අඩුම වශයෙන් අවම වශයෙන් සෝතාපට්ටි ඵලයට පත් වූ ආර්යයන් වහන්සේ කෙනෙක්, ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් ආර්ය තත්ත්වයට පත් වුණාම ෂඩ්වර්ණ රශ්මිමාලාවක් මේ ඕරයකේ පවතිනවා. ඒ ෂඩ්වර්ණ රශ්මිමාලාව සෝතාපට්ටි ඵලයේදී මයි මතුවෙන්නේ. සකදාගාමි අනාගාමි අරිහත් වෙනකොට ඒ ෂඩ්වර්ණ රශ්මිමාලාව බොහොම බලවත්සේ තීව්‍ර වෙස අර මේ වර්ණ බලවත් වෙනවා. ඉතින් ඒක නිසා ඕනම අරහතුන් වහන්සේ කෙනෙකුට තවත් පුද්ගලයෙකු ගාව තියෙන මේ ඕරයකණුවත් බුදුහාමුදුරුවෝ කියා දුන්නා බලන්න පුළුවන් මගඵලලාභී නැද්ද, පෘථග්ජනද, ඒ පුද්ගලයා ධ්‍යානලාභියෙක්ද, ඒවත් බලන්න පුළුවන් කියා දීලා තියෙනවා.
අතිපූජනීය අරහතුන් වහන්සේ, මෙතෙක් කල් ඇසුආ වූ බණ දැන් අමතක වීමට හේතුව කුමක්ද? එය කම්මාවරණයක්ද? එසේනම්
නෑ නෑ නෑ, මේකේ මේ බණ ඕවා ඔක්කොම මතක තියාගන්න ඕනේ. කාටවත් කිසි කෙනෙකුට මේ කියන ඔක්කොම මතක තියාගන්න ඕනේ. කරන්න ඕන එකයි බුදුහාමුදුරුවෝ කිව්වේ. බුදුහාමුදුරුවෝ ඔය මේ කියපු මුළු ත්‍රිපිටකයම පාඩම් කරගන්න මතක තියාගත්තද? අර සුනීතලා සෝපා කළා. අපිට තියෙන්නේ වර්තමාන මොහොතේ තමන්ගේ ඇහැට කනට නාසයට දිවට කයට මනසට කියන හයට අරමුණු වූ අරමුණ සුව එකක්ද අසුව එකක්ද, ක්‍රියාත්මක කළ යුතු භාවිතයට ගත යුතු ආශ්‍රය කළ යුතු යහපත් දෙයක් නම් ඒක ආශ්‍රය විතයි භාවිතයි බහුලීකත. බැහැර කළ යුතු රාග ද්වේෂ මෝහ කියන සහිත වූ අරමුණක් නම් මේ පච්චුප්පට්ටිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය කියන සත්වය. පච්චුප්පට්ටිතා හෝති කියන්නේ වර්තමාන මොහොතේ තමන්ගේ හිතට මේ අරමුණු වෙන එක විතරයි තමන් බලන්නේ. ඒ අරමුණ භාවිතා කළ යුතුද සතෝව සෝ සතෝව අස්ස සති, බැහැර කළ යුතුද සෝ සතෝව පස්ස සති. ඒක තේරුම් ගත්තනම් ඒ පුද්ගලයාට නිවන් දකින්න පුළුවන්. හැබැයි අර බැහැර කළ යුතු අරමුණ බැහැර කලන්න අවශ්‍යයි. කොහොමද? චතුරාරක්කා තේරුම් අරගෙන අර වර්තමාන මොහොතේ හිතට ආව අරමුණ රාගී අරමුණක් නම් අසුභානුස්සතිය වඩලා මරණානුස්සතිය වඩලා බුද්ධානුස්සතියෙන් කපලා අයින් කරන්න දැනගන්න ඕන. තරහක් වෛරයක් ද්වේෂයක් නම් මෙත්තානුස්සතිය වඩලා මරණානුස්සතියෙන් බුද්ධානුස්සතියෙන් කපන්න පුළුවන්කම ලැබෙන්න ඕන. ඒ වගේම මානයක් නම් මෝහයක් නම් මරණානුස්සතිය බුද්ධානුස්සතිය වඩලා කපලා රාගක්කේ ද්වේෂක්කේ මෝහක්කේ කරන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඕකයි බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයේ හරය. ඒ මිසක් මේ ඔක්කොම කටපාඩම් කරගෙන මේවා කරගන්න ඕනේ නැහැ. හැබැයි මේක කරගත්තට පස්සේ තමන්ගේ හිත පිරිසිදු වුණාට පස්සේ ඔය ස්වභාව ධර්මයේ මතුවෙනවා. වෙන මොකක්වත් නැහැ මෙතන. දැන් මම එහෙම ඔක්කොම කිසිම දෙයක් ඔය කිසි දෙයක් පාඩම් කරගත්තේ පාඩම් කරගෙනත් නැහැ, මතක තියාගෙනත් නැහැ, මොකක්වත් නැහැ. ධම්මට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න එහෙනම් මම ඔක්කොම පාඩම් කරගන්න ඉබේ. එහෙම වැඩක් නැහැ. මේ ඒ අවස්ථාවට හේතුඵල ධර්මයට බහගලපා බලලා ණය විනයට සසඳා බලලා මේ ත්‍රිපිටකයේ තියෙන දේ බුදුහාමුදුරුවෝ බුදුවරු සියලු දෙනෙක් කිව්වත් ඕක ඔච්චරමයි කියලා තියෙන්නේ. නැතුව වෙන දෙයක්. ඒකයි තථාගත ධර්මයේ කියන්නේ.
ගෞරවණීය අරහතුන් වහන්ස, අපේ රටේ විවිධ ප්‍රදේශවල ඉපදුන සමහර ළමයි පෙර ජාතිය ගැන සඳහන් කරනවා. මෙසේ පෙර ජාතිය ගැන සඳහන් කිරීම බුද්ධ ධර්මයට අනුකූලව විස්තර කර දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි.
ඔව්, ඒක ඇත්ත. මේ එහෙම තියෙනවා. හැබැයි ඔය පෙර ජාතියේ යම් යම් මේ පෙර ආත්ම ගැන කියන ළමයි කියන්නේ අවුරුදු 1 3 4 5. අවුරුද්දදී කියන්නත් බෑ. මොකද අවුරුද්දදී යාම කියන්න බෑ. සමහරට අවුරුද්දකේ අවසාන කාලේ වෙනකොට අවුරුද්දකුත් අවුරුද්දකකුත් මාස 4 5 කියන්න පුළුවන්. අවුරුදු 3 4 තමයි විශේෂයෙන්ම ඔය දරුවෝ කියන්නේ. අවුරුදු 5න් පස්සේ කියන්නෙත් නෑ. අවුරුදු 5න් පස්සේ අර ආගන්තුකේ උපගිලිට්ටේ නේ උපගිලිට්ටන් දැන් අර ඉන්න පරිසරයට අනුගත වුණාම අර ඔක්කොම අමතක වෙලා යනවා. අනික තව එකක් තියෙනවා. ඔය පෙර ජාතිය ගැන කියනවා නම් යම් කිසි දරුවෙක් ඒ පුද්ගලයා මීට පෙර මිය පරලොව ගියේ අවුරුදු 39ට පෙර විය යුතුයි. අවුරුදු 15දී 20දී 25දී 39ට පෙර මිය පරලොව ගියේ. ඒ කියන්නේ අර මෙහෙම මේකේ කර්ව් එකක් තියෙන්නේ. 39ට පස්සේ ආයි මතක තියෙන්නේ මතක හිටින්නේ නැහැ. යම් කිසි කෙනෙක් 39-40න් පස්සේ මැරුණා නම් ඒ පුද්ගලයාට පෙර ආත්මයේ කිවීම කිසිසේත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා ඔය අවුරුදු 15, 16, 20, 25, 29, 30 වෙනකන් අය තමයි විශේෂයෙන්ම බලන්නේ. ඔය මොකක් හරි හේතුවක් නිසා හදිසි අනතුරක් අර උපච්ඡේදක මරණයක් වෙච්ච කෙනෙක් තමයි මිනිහෙක් වෙලා හිටපු කෙනෙක් විතරයි පෙර ආත්මේ කියන්නේ. බල්ලෙක් වෙලා හිටියා නම් කියන්නේ හැබැයි බල්ලෙක් වගේ වැඩ කරන්න පුළුවන්. ඒ ගතිය තියෙනවා. නමුත් අර මිනිහෙක් දරුවෙක් වෙලාම හිටලා ඔය අවුරුදු 39ට පෙර මිය පරලොව ගියා නම් ඒ දරුවා නැවත ඉපදුනාම අර අවුරුදු 3දී 4දී යම් යම් ලකුණු සලකුණු තාම තියෙනවා. ඒවා කියන්න පුළුවන්. ඒ මිසක් මේ ඊට පස්සේ කිසිසේත්ම බෑ.
ගෞරවණීය අරහතුන් වහන්ස, අරහතුන් වහන්සේ නමක් පංචස්කන්ධේ පරිහරණය කරන මුත් එය උපාදානයේ නොකරයි නොකරන බව සඳහන් වෙනවා. පංචස්කන්ධයක ඇත්තේ රූප වේදනා සංඥා සංකාර විඥාන නම් එහිදී සංකාර විඥාන කොටස් දෙක පවතින්නේ ක්‍රියාසිත සහ ප්‍රඥා ලෙසද?
නෑ, දැන් මෙහෙමයි. පෘථග්ජන පුද්ගලයාගේ පංචස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥාන අරහත්පත්ත්වයටපත් උනාට පස්සේ ඒත් කොටස් පහක් තියෙනවා. රූප වේදනා සංඥා කියන සබ්බචිත්ත සාධාරණ තුනත් සංකාර නැ ක්‍රියාසිට තියෙන්නේ, විඥාන නැ සංකාර නැති නිසා පඤ්ඤා තියෙන්නේ. එතකොට පහක් තියෙනවා. මොනවාද පහ? අරහතුන් වහන්සේගේ පංචස්කන්ධය රූප වේදනා සංඥා ක්‍රියා ප්‍රඥා. පෘථග්ජන පුද්ගලයාගේ රූප වේදනා සංඥා සංකාර විඥාන. හොඳයි අහන්න. හරි, ඉන්ටර්නෙට් එකේ අහන්න.
ස්වාමීන් වහන්සේ, විදේශයක සිට ප්‍රශ්න 11ක් එවා තිබෙනවා.
ප්‍රශ්න 11ක්? හොඳයි අහන්න.
පළවෙනි ප්‍රශ්නේ, කර්ණීය මෙත් සූත්‍රයේ සුකිනෝවා කෙමිනෝ හොන්තු වලින් ඉදිරියට තිබෙන සූත්‍ර කොටස අවසාන කෙටියෙන් පැහැදිලි කළ හැකිද?
මොකද්ද?
කර්ණීය මෙත් සූත්‍රයේ සුකිනෝවා කෙමිනෝ හොන්තු වලින් ඉදිරියට තිබෙන සූත්‍ර කොටස අවසාන වන
දෙක. සුකිනෝවා කියන්නේ, සුඛ කියන්නේ මොකද්ද? අර නිර්ආමිෂ සුඛය. කේම කියන්නේ මොකද්ද? ශාන්තිය. සමනේ අර ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් මේ විදි නිදහස් වීම. ඉතින් ඒක නිසා සුඛිනෝ ආගේමිනෝ මේ අරහත් තත්වයට මඟපල ලබන්නට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත පුද්ගලයාගේ ලක්ෂණ තමයි මේ අවසාන හරි ඔය කර්ණීය මෙත්ත සූත්‍රයේ ඔය පැහැදිලි කරලා තියෙන්නේ. කර්ණීය මෙත්ත සූත්‍රය කියන්නේ මේ පෘථග්ජන පුද්ගලයෙකුට අරහත් තත්වයටම පත් වෙන නහි ජාතු ගබ්බසෙයම් පුනරේටිටි කියන තත්වයටම පත් වෙන්න අවශ්‍ය මාර්ගය විග්‍රහයක් කරලා තියෙන සක්කෝ උජුච සූජුච සුවචෝ චස්ස මුදු අනතිමානි සුබරෝච මේ දීගාව මහන්තාවා කියන ඒවා ඔක්කොම වැරදියට පරිවර්තනය කරලා තියෙනවා. දිග සත්තු මහ සත්තු නෙමේ මේ දීගාව මහන්තාවා කියන්නේ අකරණීය ධර්ම මේ හිතේ තියෙන අර මහන්තාවා කියන්නේ මහන්තත්වය. දීගාව කියන්නේ දීර්ඝ සංසාරේ ගිනාපු රාග දේශ මොහ කියන කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර විහිංසා විතක්ක විචාර. ඉතින් ඒක නිසා ඒ වැරදි දේ අකරණීය ධර්ම අයින් කිරීම අර කරණීය ධර්ම 14ක් කිරීමනුත් ඊට පස්සේ ඔය සුඛිනෝවා කේමිනෝ හොන්තු ඒ අනුව අර මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා අර නහි ජාතු ගබ්බසෙයම් පුනරේටිටි කියන අරහතුන් වහන්සේගේ தත්වයටම පත් වෙනවා කියන එකයි ඔය කරණීය මෙත්ත සූත්‍රයේ දිගටම තියෙන්නේ. එහෙම ඉස්සක් මේක මේ මෛත්‍රිය විතරක් විග්‍රහ කරපු මෙත්තානිසංස සූත්‍රයක් එහෙම නෙමෙයි මේ. මේක තියෙන්නේ මේ කරණීය කරුණු 14කුත් කරගත යුතු අකරණීය කරුණු 11කුත් අත්හැරිය යුතු. ඊට පස්සේ ඒක කරගෙන යනකොට සේවිතබ්බා ඒක මඟපල් ලබන්න උපකාර වන ආකාරය.
දෙවන ප්‍රශ්නය නිසීදති පල්ලංකං ආභුජිත්තා යන්න පර්යංකෙන් ඉඳගෙන ලෙසට වැරදියට පරිවර්තනය කර ඇත්තේ නිසීදති යන්න නිසින්නෝවා යන වචනය සමග පටලවාගෙන ඇති නිසා.
පටලවාගෙන ඒක නිසා තමයි නිසීදති දැන් සම්තිට්ඨති සම් නිසීදති ඒකෝ දිහෝති සම්මාදීති කියලා කායගතසති සූත්‍රයේ ඒ වගේම මේ තව උංගාක් සූත්‍රවල අර සත්වමිනීත සූත්‍රයේ මේ වගේ සූත්‍ර බර ගානක තියෙනවා මේ සම්තිට්ඨති සම්නිසීදති ඒකෝ දිහෝති සම්මාදීති. සම්නිසීදති කියන එක තමයි නිසීදති පල්ලංකං ආභූජිත්වා කියන්නේ. නිසීදති කියන එකේ තේරුම මේ මාන්‍ය පල්ලංකං පහළම අංකයට බිඳුවට මේ මානේ නිහතමානී වෙන්න ඕන. අස්මිමානය හිතෙන් ඉවත් කරලා උපේක්ඛාසිත පූර්ණ තත්වයටපත් කර ගැනීමයි නිසීදති පල්ලංකං ආභූජිත්වා. ඒ අනුවයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ ආස්ස සති සතෝ පස්ස සති කරන්න පුළුවන්. ඒ මිසක් මේකේ කොහෙවත් ඔය පර්යංකයෙන් ඉඳ ගන්නවා කියන ගල් රූපයක් වගේ සංස්කෘත වචනයක් අර්ථයක් ඔතන නැහැ. ඒ නිසා පල්ලංකං කියේ පහළම අංකය බිඳුව අර අනිමිත්ත අපනිහිත ශුන්‍යත කියන සත්‍යයට පත්වීම තමයි පල්ලංකං ආභූජිත්ව.
තුන්වෙනි ප්‍රශ්නය ඉතිරූපං ඉතිරූපස්ස සමුදයෝ ඉතිරූපස්ස අත්තමංගෝ යන්නේ රූපං යනුවෙන් අදහස් කළේ යම් බාහිර රූපයක් ඇස සමග පටිච්ච වී ඉන්පසුව දෙවනුව සිතේ රෝධ ගසන රූපේද නැතිනම් ඇසට පටිච්ච වූ රූපය.
මේක 108 ආකාරයක රූපයක් තියෙනවා. ඇහෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද රූප, නාසයට එන ගඳ සුවඳ රූප, දිවට එන රස රූප, කයට එන පොට්ටබ්බ රූප, ඒ වගේම මනසට එන ධම්ම රූප. මේ මනසට එන ධම්ම රූප නැවත 11න් 11ට වැඩි වෙනවා. අතීත, වර්තමාන, අනාගත, දුර, ළඟ, සියුම්, ඝන, අජ්ජත්තික, බාහිර, කටුක, සුමුදු 11 ආකාරය. ඊට පස්සේ නැවත මේ රූප ප්‍රියමනාප දෙයට එන රාග රූප වෙන්න පුළුවන්, අප්‍රිය අමීරි දෙයට එන ද්වේෂ රූප වෙන්න පුළුවන්, ඒ වගේම ප්‍රිය අප්‍රිය අදුක්කම අසුක මෝහ රූප වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ විදිහට 108ක් තියෙනවා මේ යම් රූපං කිව්වනම් ඉති රූපස්ස සමුදය ඉති රූප අත්තංගමෝ කිව්වොත් මේක තේරුම් ගන්න ඕන. ඒ සියලු රූපත් සමුදය වෙනවා. සමුදය වුණොත් ඒක එතනින්ම අස්තංගම වෙනවා. ඒක එතනින් ඉවර වෙනවා. ඒක නවත්තන්න බෑ, පවත්වන්න බෑ. ඒකත් සබ්බේ සංඛාරා අනිත්‍යාති තේරුම් ගත්තාම තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඒ ධර්මතාවය තමයි මේක මේ මහා සතර අටිපට්ඨාන සූත්‍රයේ සලායතන සූත්‍රවලත් මේ විග්‍රහය තියෙනවා.
සෝවාන් වූ පුද්ගලයාට ඇත්තේ නිවනට කලින් තවත් භව හතක් පමණක් නම් ඔහු සෝවාන් ඵල ලැබීමෙන් පසු මේ ජීවිත හෝ මතු ජීවිත කාල තුලදී නැවත රාග භව, දේශ භව යනාදී භව බවට පත්වන්නේ නැද්ද?
භව හතක් උදුරන්න තියෙනවා කියන එකයි. නතේ භවං අට්ඨමන්නාදීයන් කියේ අටවෙනි භවක් නැහැ, භව හතක් උදුරලා දාන්න තියෙනවා. භව හත උදුරා දැමීම තමයි දැන් සෝතාපට්ටි ඵලයට එනකොට එක භවක් උදුරලා තියෙනවා. සෝතාපට්ටි ඵලයේ ජීවත් වෙන කාලය තුල ඒ භව එකයි උදුරලා තියෙන්නේ. ඒ නිසා සකදාගාමි මාර්ගයට ආවම තව එක භවක් උදුරනවා, ඵලයටපත් වුණාම තවත් එකක් උදුරනවා, අනාගාමි මාර්ගයට ආවම එකයි, ඵලයට ආවම එකයි, අරහන්ත මාර්ගයට ආවම ඵලයට එකයි. භව හතක් උදුරන්න ඉතුරු වෙලා තියෙනවා. නතේ භවං අට්ඨමං, අටවෙනි භවක් උදුරන්න ඉතුරු වෙලා නැහැ. රාග භව, ද්වේෂ භව, මෝහ භව මේ පියවර හතේදිම උදුරනවා කියන එකයි මේකේ තේරුම. ජාති එහෙම නෙමෙයි. දැන් ඕක මේ පරිවර්තකයෝ දැන් ජාති හතයි කියලා, ආත්ම හතයි කියලා, උපත් හතයි කියලා දැනට පරිවර්තනය කරගෙන හදාගෙන බණ කියනවා. ඔය අද වුණත් අහන්නකෝ හවසට, ඔය කියයි මේක නතේ බං අට්ටමන්නාදී කියන එක නතේ ජාති කියලා හදාගෙන තියෙන. ඉතින් ඒක නිසා එකම ජාතියකදී වුණත් එකම සමහර විනාඩි 5කදී ඔය භව හතම උදුරන්න පුළුවන්. සමහර විට ආත්ම 14ක් 15ක් ජනවසුප සූත්‍රයේ වගේ වෙන්නත් පුළුවන් මේ භව හත උදුරන්න. ඉතින් ඒක නිසා ජාති භවයි පටලවා ගත්ත නිසා තමයි මේ ආගමේ ඔය ඔයගේ වැරදි දේවල් වැරදි විදිහට විග්‍රහ කරන්න.
අරිහතුන් වහන්සේටත් මේ ජීවිත කාලය තුළ වැය කළ යුතු කර්ම කොටසක් ඉතිරිව තිබේ යන්නෙන් අදහස් කරන්නේ ආසව කොටසක් ඉතිරිව තිබේද යන්නද?
නැහැ.
එසේ නොවේනම් අරිහතුන් වහන්සේට ජීවත්ව සිටින තාක්කල් විපාක ඵල ලබා දෙන්නේ කෙසේද?
දැන් වැය කරන්න ඉතුරු වෙලා තියෙනවා. ජීවත් වෙන්න බෑ වින එක විනාඩියක්වත් වැය කරන්න ඉතුරු වෙලා නැන්නා. අර දැන් බාහ්‍ය දාරු වීර්යතුමා අරහත්ත්වයට පත් වුණාට පස්සේ වැය කරන්න තිබුණේ එකම එක කර්ම ශක්තියයි. ඒක අර හරකෙක් කැනලා මරණයට පත් වුණා අරහතුන් වහන්සේ මිය පරලෝ. නමුත් දැන් අඟුලිමාල හාමුදුරුවන්ට අර මිනි 900 ගානක් මැරුව නිසා අරහත්ත්වයට පත් වුණාට පස්සේ අර ආරාමෙන් එළියට ගිය හැම මොහොතකම පිණුසිකා වඩින්න හෝ යම් කේතුවකට හෝ ගියා නම් හැමදාම ආවේ වැය කළා ලේ පිරාගෙන තුවාල කරගෙන කොහේ හරි එක්ක කොල්ල ගලක් ගහලා එක්ක ගහක අත්තක් ඇදිලා හරි එක්ක කකුලක් ගලක ඇපිලා හරි මොකක් හරි වෙලා ලේ පිරාගෙන ඉන්න වුණා. ඒක තමයි වැය. ඒ වගේම මේ පින් පුණ්‍ය ශක්තියත් වැය කරන්න තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ ඒ වගේම මහා ප්‍රඥන් වහන්සේලා ගිය තැන මිනිස්සු දම් පූජා කළා, තව නොයෙක් සිව්පසේ පූජා කළා, නොයෙකුත් වැන්දා පිදුවා, නොයෙකුත් සැප්පහසුකම් සැලසුවා. මේ සියල්ලත් වැය කිරීමක්. ඉතින් ඒක නිසා කරපු පින් පින්කම් පුණ්‍ය කියන ඒවත් වැය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම යම් ආකාරයක යම් පාප ක්‍රියාවක්